Order, please. Ministry of Transport and Civil Aviation, Head 114, 306 and 307. Ministry of Ports and Shipping, Head 176. That motion will be moved by Honorable Sunil Hendinathi.
Garu Sabhapatumani, Didas Dahat Exajanapanat Kitumpatehi, Karak Sabavastavi, other dinner, we added again an Amatian Shai by Adati Anikud Department to Hyatanavaling, Adalanka, Ekasia Dahatare, Tunsia Haya, Tunsia Hatta, Ekasia Hatahaya Darna, Vashi Shangin, Sampradan Kulu Ekke, Kadasarahani, Sierum Pundravatan Vidamha, Mula than Vidam, Rupial the Haikin Kapari to Emojanakram. Garu Sabhapatumani, විශේෂයෙන්ම අද දින සාකච්ඡාවට ලක් කරන ආයතන අතරේ මං හිතන්නේ වරාය අධිකාරිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැදගත්ම ආයතනයක් ඒ වගේම අමාත්‍යාංශයේ පිළිබඳව කරුණු කිහිපයක් මම මුලින්ම අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා මොකද ගරු අමාත්‍යතුමත් සභාවේ ඉන්න වෙලාවෙම ඒ ගැන කතා කරන්න ලැබීම මම ඉතාම සන්තෝසයි අපි දන්නවා අපේ රටේ භූමියේ පිහිටීම අනුවම අපේ රට ස්වභාවිකවම පිහිටලා තියෙන ආකාරය අනුව අපි කැමති වුණත් අකමැති වුණත් වාසනාවට හරි අවාසනාවට හරි අපට තියෙන්නේ ලෝක සිටීමේ ඉතා වැදගත් ස්ථානයක්. ඒ ස්ථානේ වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම වරාය පිහිටීමත් එක්ක. ඒක නිසා අපි දන්නවා දෙවන ලෝක යුද්ධයේදීත් අපේ වරායන් විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ වරාය ලෝක සිටීමේ ලකුණුනේ ඓතිහාසික වශයෙන්ම යුදමේ වශයෙන්මත් වැදගත් ස්ථානයක් හැටියට. ඒ වගේම අද ලෝකයේ බෙදිලා තියෙන ආර්ථික කලාප අනුව ගත්තොත් චීනය එක පැත්තකින් ආසියාවේ ආර්ථික බලවත් එක් වෙලා ඉන්නවා ඉන්දියාව අනිත් පැත්තෙන් ආර්ථික වශයෙන් අපේ කලාපේ ශක්තිය වර්ධනය කරගන්න කටයුතු කරමින් ඉන්නවා ලෝක ආර්ථිකයේ අද ඇමරිකාවට යුරෝපයට තිබිච්ච පංගුව ආසියාවට කේන්ද්‍රගත වෙමින් තියෙනවා ඒ ආසියාවට කේන්ද්‍රගත වෙද්දී ඒ ලෝක ආර්ථිකයේ පංගුව අපට හිමි කොටස අත්පත් කරගන්න අපට තියෙන ප්‍රධාන ස්ථානේ තමයි වරාය ගුවන්තොටුපොළ මොකද අපි දන්නවා අපේ තේ රබර් පොල් වෙන්න පුළුවන් ඇඟලුම් කර්මාන්ත වෙන්න පුළුවන් සුළු අපනයන භෝග කර්මාන්ත වෙන්න පුළුවන් ඒ වයගෙන් අපේ ආර්ථිකයට එකතු කරන පංගුව ආර්ථිකය එකතු කරන පංගුව ගත්තොත් දා සුළු ප්‍රමාණයක් හැබැයි වාණිජමය වශයෙන් ගත්තොත් අපේ වරාය පුළුල් වෙන තරමට අපේ ගුවන්තොටුපොළවල් පුළුල් වෙන තරමට ඒ වගේ කාර්යක්ෂමතාවය වර්ධනය වෙන තරමට වෙළඳ හුවමාරුවේදී ආර්ථික වශයෙන් අපිට විශාල පංගුවක් අත්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මං හිතන්නේ අපි සලකන්නේ හැමදෙස්සෙම අපේ ආර්ථිකයේ හදවත වරාය හැටියට. ඒ නමුත් දැන් තියෙන ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපිට පේනවා අපි මේ ස්ථානගත කිරීම අනුව ලෝකයේ බහලුම් මෙහෙයුම් කටයුතු වලදී කන්ටේනර් බහලුම් වල මෙහෙයුම් කටයුතු වලදී අපි 26 වෙනි ස්ථානයේ හිමි කරගෙන හිටියත් ඒකේ වරායේ පංගුව අපේ රාජ්‍ය පංගුව එමනම් වරාය අධිකාරියේ පංගුව ගත්තොත් ක්‍රමානුකූලව ඔබතුමාට පේනවා සභාපතිතුමනි ප්‍රතිශතාත්මකව කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා මම සංඛ්‍යාත්මක ගොතෙම 2001 දී වරාය අධිකාරියට තිබිච්ච පංගුව තමයි බහලුම් මෙහෙයුම් වල 86%ක් එතකොට පෞද්ගලීකරණය කරපු SAGT කොටසට 114යි තිබුණේ ඔය චීන වරාය හැටියට හඳුන්වන චීන පර්යාන්තය හැටියට හඳුන්වන China port කියලා හඳුන්වන CIC කියන ටී කියන එක තිබුණ නෑ 2010 වෙනකොට අපේ පංගුව 86 ඉඳලා 152 දක්වා අඩු වෙනවා මෙහෙයුම් ගත්තොත් එහෙම 21,67,173ක් තියෙනවා SAJT එක 148 දක්වා වර්ධනය වෙනවා 914 ඉඳලා 148 දක්වා වර්ධනය වෙනවා 2015 දී වරාය අධිකාරියේ පංගුව 144 දක්වා අඩු වෙනවා SAGT එක 26 බවට පත් වෙනවා අලුතින් ආරම්භ වෙච්ච චයින හාබ් එක 130ක කොටසක් අත්පත් කරගන්නවා බරපතලම දේ ඔවුන් මේ 130 කොටස අත්පත් කරගන්නේ අවුරුදු 3ක් ඇතුළත 2016 ජූනි වෙනකොට තත්ත්වය ගත්තොත් එහෙම අපේ පංගුව එහෙම නැත්නම් වරාය අධිකාරියේ පංගුව අද මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරන පංගුව කොටස 138 දක්වා අඩු වෙනවා 2001 86ක් අපිට තිබිච්ච වරායේ බහලුම් අපේ අධිකාරීත්වය අපේ බලය 138 දක්වා අඩු වෙනවා SAGT එක 128යි චීන කොටසට චයින පෝට් එකට යනවා 134ක් සියයට තිස් හතරක් යනවා. එතකොට දැන් අපි 138යි. මේක තමයි අපේ පංගුව. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොටස ගත්තොත් 138යි. ඒ විතරක් නෙමෙයි අපි අපිට පේනවා එතකොට දැන් මේකේ අපිවත් අපේ පංගුව වැඩි කරගන්නේ කොහොමද? ඒක අත්පත් කරගන්නේ කොහොමද? ඇත්ත ප්‍රශ්නයක් තිබුණා. ගරු ඇමතුමා අමාත්‍යංශ බාර ගන්නකොටත් ප්‍රශ්නයක් තිබුණා. ඒකම පාර්ලිමේන්තුවේ එතුමා කිව්වා. මොකද අපේ වරාය අධිකාරියට තියෙන කොටසේ විශාල නැව් ගෙනල්ලා ඒවා කන්ටේනර් ගෙනල්ලා බාන්න පුළුවන් ගැඹුරු කොටස අපට අඩුයි. අපේ ගැඹුරු අඩුයි අපේ කොටසේ. ඒ නිසා තමයි අපිට ඕන වුණේ අපට විශාල නැව් ගේන්න. කුඩා කුඩා නැව් ගොඩාක් ගේනවට වඩා විශාල නැව් ගෙනල්ලා අපේ මෙහෙයුම් කටයුතු වර්ධනය කරගන්න. අපට ඕන ලොකු ගැඹුරක් සහිත විශාල නැව් ගේන්න පුළුවන් ජැටියක්. ඒ නිසා තමයි මිලියන 10800ක් වියදම් කරලා මීටර් 18ක් ගැඹුරු කරපු නැගෙනහිර පර්යන්තය ඒකට හොඳටම ප්‍රමාණවත් අපට. ඇත්තටම අපි කල යුතුව තිබුණේ චයිනා පෝට් එක පටන් ගන්න කලින් චීන පර්යන්තය පටන් ගන්න කලින් අපට පුළුවන්කම තිබුණා නැගෙනහිර පර්යන්තය තරගකාරී විදියට අපි මෙහෙවන්න ඒකේ කටයුතු ආරම්භ කරන්න. එහෙමනම් අපිට වඩා වැඩි සාර්ථකත්වයක් අත්පත් කරගන්න තිබුණා. නමුත් ඒ එවකට තිබිච්ච අකාර්යක්ෂම පාලනය විසින් දොඹ කර හයි කරගන්නවත් දැරුව ඒකට අවශ්‍ය කරන ක්‍රේන් ගෙනල්ලා හයි කරගන්නවත් දැරුව ඒක සාර්ථක කරගන්න බැරි වුණා. කෙසේ වුණත් දැන් අපිට ඉතුරු වුණේ මේ අද තියෙන නැගෙනහිර පර්යන්තය අපට මීටර් 18ක් ගැඹුරු තියෙන මේ කොටස අපිට සාර්ථක කරගන්න පුළුවන් නම් මේක අපේ පංගුව ශක්තිමත් කරගන්න පුළුවන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද අවසානයේ? අපි චීනයට දුන්න කොටසක් චීන පර්යන්තය SJT එකට කලින්ම පෞද්ගලීකරණය කරා. දැන් ඉතුරු වෙලා තියෙන එක අපි දෙන්න යනවා ඉන්දියාවට. ඒක අපි අපේ බාරය වරාය අධිකාරියේ බාරය අපේ පංගුව එන්නේ 115යි. අපි 115ක් තියාගෙන සම්පූර්ණ මෙහෙයුම් ක්‍රියාවලිය අපි මොන වචනින් කිව්වත් දකුණු ආසියාවේ කෙනෙක් කිව්වත් ආසියාවේ කෙනෙක් කිව්වත් අවසානයේ ඉන්නේ ඉන්දියාව. දැන් එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකක්ද? වරාය අධිකාරියට 186ක් තිබිච්ච මේ බහලුම් මෙහෙයුම් කටයුතු වල හයිය ශක්තිය අපි දැන් 138ට බස්සගෙන තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මම ඔබතුමාට පෙන්눔 කරන්නම්. ඔබතුමා මේ කාරණා දන්නවා හොඳින්ම. විශේෂයෙන්ම මේ වෙනකොට අපේ ආදායම් මොකද්ද වෙලා තියෙන්නේ? වරාය අධිකාරියේ ආදායම් තත්ත්වය මොකක්ද? ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් ආදායම 2015 දී මිලියන 40,164යි. මෙහෙයුම් වියදම මිලියන 30,377යි. ඒක නිසා බදු වලට පෙර පාඩුව මිලියන 14,169යි. එතකොට අපි මොකද කරන්නේ දැන්? මොකද අපි සේවකයෝ විශාල ප්‍රමාණයක් බඳවගෙන තියෙනවා. විශාල ප්‍රමාණයක් අපි නඩත්තු කරනවා. අපි දැන් සේවකයෝ නඩත්තු කරනවා අපේ මෙහෙයුම් වියදම මිලියන 30,000ක් අපේ ඔපරේෂන් වලින් ලැබෙන ආදායම එන්න අඩු වෙලා තියෙනවා. එනිසා අද අපි වරාය අධිකාරිය ඇතරම ගත්තොත් එම පාඩු ලබන තත්වයකින් පාත්කන යන සිද්ධ වෙලා තියෙනවා. ඇයි හේතුව? අපි වරායක් හදලා තියෙනවා. ගැටි හදාගෙන ඉන්නවා. ඒකේ පළදාව භුක්ති විඳීමේ අයිතිය අද අපි ඉන්දියාවටයි චීනටයි බාර දෙමින් තියෙනවා. ඔවුන්ට පහසුකම් සැපීම, ඔවුන්ගේ පහසුකම් සැපයන සේවාවන් සැපීම, ඔවුන්ට සේවකයන් සැපීම, ඒවට පඩිනඩි ගෙවීම, නඩත්තු කිරීම, අර කෑම දීමේ කොටස අපි බාරගෙන තියෙනවා. නඩත් පළදාව නෙලීමේ කොටස ඒ අය කරගෙන යනවා. මේක තමයි තියෙන தত্ত্বය. ඉතින් ඉතාම බරපතල தত্ত্বයකට තමයි අද අපේ වරාය ගමන් කරමින් ඉන්නේ කියන එක මම මුලින්ම අවධාරණය කරන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම ඒකෙදි මම සභාගත කරනවා මේ ආදායම් தত্ত্বය. ඒ වගේම මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි මේකේ නැව් පැමිණීමේ ප්‍රමාණය. මේ නැව් පැමිණීමේ ප්‍රමාණයදීත් අපිට පේන එකක් ඉතා පැහැදිලි ලෙසම ඇවිල්ලා තියෙන නැව්වල වැඩි පංගුව දැන් ගමන් කරමින් තියෙන්නේ ඒ වරාය අධිකාරියට වඩා SJGT සහ CICT කියන ජැටිවලට. 2014 දී වරාය අධිකාරියට ආවා නැව් 1926ක්. හැබැයි 2015 දී එක 1616යි. වරාය අධිකාරියට ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. SJGT එකට 2014 855ක් ආවා, දැන් 1026යි. වැදගත් දේ තමයි China, China varaiet, emnan China port tekade nek, CICT ekade, dedas dah hatir dia, nayu har siya panas atai, deng ikdas, ikasih ikak evilatino dedas pahalwidi. Elok orang apede kian apuran samasya khedi dega tu tema, kolombo varaiet nayu evilatino, nayu apa permane, wedi, tamai, hebei ekeng varai adikari dalabicce, paladau, varai adikari dalabicce adaem, varai adikari dau permane, adu evilatino. Ini ekonomi saya, bisnes yang mang, obat mak ayah dah niem kerana, mana mereka karena, apa mereka mai, mang jangan waraya dikari ini, mohon dengan, praba, prada nama, gatalu. Ekonomi saya, bisnes yang dedas pahlawa urut million dah hatur das, ekasih panas hayak, padulah mana tatkala itu, mereka waraya dikari ini papi latihan. Ekonomi saya, mereka barat pada tatkala. Ia angkat, mereka itu rakni, abila kita, bisnes yang, mereka giusuma pelibat. Make use of Ilibada, Menagin Rajatia, Athera make a Paujali Kerney, Nagin Rajatia, Alavi Krim of Ilibada, Adal Visheba, Amati to Mahedida, Amati to Magi, Istavremka, Mira Adikari, Istavremka, Emma make a Deshapana Sengat, Allah Stimad, China to Kursak, then what up in India to Kursak, then known again, Balabama Tianad, Etokamga Dapetiana, Swadinatwe. Sri Lanka waraya tiada suadi nanti muka agde, Sri Lanka raja tiada suadi nanti muka. Ingin dah mama, mereka khususnya mem bala perutnya, khususnya bara amat tu mah hadir de, Arjun Rantungga amat tu mah, thamangi kata ayu dia ribun, thamangi istawa beri pahdi dikaraikir. Mereka waraya adikari tiada agde, waraya adikari tiada agde, hamba tentang, muka tu mami pilih mana honi madanne, amat tu mandelit, khususnya bara amat tu mah hadir de. Arjun Rantungga amat tu mah idir patrik bu amat malah kabinet patrik awal tiennu. Ye kabinet patrik awal oldi, paling ni agengu dawai tu pun mehmane mei. Miakar ya alami kiri makar agengu dawai aktif pun nae. Namut awasane ye kriya oldiya, napa rela tiennu aja. Wishe bar amat tu mah ke agengu aktif anuat, ena waraya adikari awasda anuat nemei. Ite yelin tiennu desapan kriya oldiya ketule desapan hasya kising ademeka alami kiri mada lumukar latiennu. Evan saya mangkita, saya juga disah kerana mereka berapa teratatnya. Mereka ke mewah ni kau tu kira kira pasti ada tiennu. Sri Lanka ini, bisesnya mewah ni kriyawalian pelbagai tiun tiun negara ni kohomu dikira get buat tiennu. Ek mangga butuh mangga awal dah antum kerana mereka berapa terlakar na waktu ni saya, muka dah mereka pelbagai mereka apa itu ada tiennu muka. Negeri ni rejati ada apa tiennu awal sahannya domba kerana kahai kerana negeri terai. Aduh, patulnya pertanyaan agaknya, gemburnya pertanyaan agaknya, warai, mana pertanyaan agaknya? Ini domba kereta kahai kerana mereka api warai, adikari hati ada, tharag kari hati ada, mewahan pulang kembali tiada. Ayi mereka, mewah kari ada, bendes ciri dakkan ani kini ketamai, apat pahadri kerana tiada karena. Ilang ada, ubudu ada danno, warai, pahuge kali, pahuge khalu dasake, kriyatno keje ganjun godari aktiena, wisal pemandi aktiena, adarat eva sambanding, kisah wagai bagi agaknya tu. Wisheshan surya. Jatuhan terkira angan ini krim sambandi. Surya wajah obat kira ke khedi ada. Lanka orang kritiak yang dulu kira ke khedi ada. Obat tu mada mepilu visesh wakti maktiyo. Namu tadah bala nvelati yang ade. Deng waraya adikari kontrat karu polis sahita w didas pahalu Juli masa. Wenakur illano miliana pandas visihata. Mere miliana pandas visihata illano China habek. Mukode hamban tu da waraya hadana kote. Kerusi sabab itu mana? Ekor tegak kiri ada mana? Ini gandun usid diberadi. Surya kira angannya hadani. Kepi dana kan? Kemudian ini Surya kira angannya hadani. Tapi jika sakit ada adine warta muka. Mana sakit ada adine warta? Kau tu mereka itu kalah diin. Ada mereka kahaja aiti itu diin. Mereka kerja taya itu naya. Wargi mak ada diin kagd. Emang orang waraya adikari ada diin kagd. Mereka pahlawan mana kau tu ini kohomade? Mereka nak kisim wargi bagi akne. Ada billion apa kila nawa? Poli Poli yang katukur mungkin hamba dah. China habe kadang poli yang katukur. Mereka dah mereka di kisim favori mak hari agaru sida novi damai. Cricket aye tane muling gavi mak kari. Muling gavi mak kerla. Own kalpana evela aye tu bija. E kriya vali agi hamba damai. Evi jadi damai gandu nusid derati. Ada cricket aye tane mereka wakian nitne. Waraya adikari wakian nitne. Inda api pahatli kerga nak hamba tiat terma. Dem mewenweng me million panda swissi hatade wakian nikau dekila. Barai adikari yang wakilnya ada, nanan Sri Lanka cricket tie itu ni wakilnya. Muka demi Surya kridangan yang awasan demi Wandi yang kawan ni kau tu. මෙරට ජනතාවද කියන එක තමයි අපිට පැහැදිලි කරගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම ඔබතුමා දන්නවා 2015 අවුරුද්ද අවසාන වෙනකොට මිලියන 37,186ක් පාඩු ලැබලා සමුච්චිත පාඩුවක් ලැබලා බංකරින් කටයුතු කරන්න සමාගමකට පැවරුවා. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 28ක් පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ගන්න ශ්‍රී ලංකා වරාය අධිකාරිය අප වුණා. ඩොලර් මිලියන 28ක් පෞද්ගලික බැංකුවකින් ණය ගන්න වරාය අධිකාරිය අප වුණේ කාගේ අධිකාරියක් යටතේද? මොකද ඒකට තිබිච්ච බලතලේ විශේෂයෙන් පාඩු ලබන බංකරින් ක්‍රියාවලියක් වෙනුවේ. ඒ විදිහේද අප වෙන්න තිබිච්ච එකඟතාවය මොකද්ද කියලා පැහැදිලි කරගන්න කැමතියි. ඒක ඔබතුමා මම හිතන්නේ පැහැදිලි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙවැනි විශාල ප්‍රමාණයේ ගනුදෙනු ගණනාවක් පහුගිය කලු දශකයේදී සිද්ධ වුණා. ඩෙන්මාර්කේ නෝඩියා බැංකුව බැංකු නායක හැටියට මිලියන යුරෝ මිලියන 46.9ක් වරාය අධිකාරිය මිලියන 531කුත් අය කරලා විවෘත කළා ඔලිවුල් වල නාවුක වරාය. ඔබතුමා දන්න ඔලිවුල් වල නාවුක වරායක් විවෘත කරා. ඉතා පැහැදිලිව දේශපාලන උමනාවක් එක්ක. වෙන කිසිදු උමනාවක් තිබුණේ නැහැ. ඒකට මොකද ත්‍රිකුණාමලයේ වරාය සංවර්ධන එකක් තිබුණා. ගාලු වරාය සංවර්ධන එකක් තිබුණා. කොළඹ වරාය පුළුල් කරන්න තිබුණා. මේ අද මේ විකුණන්න දාලා තියෙන නැගෙනහිර ජැටිය පුළුල් කරන්න තිබුණා. අන්තිමේදී මොකද වුනේ? 2013 විවෘත කරපු ඔලිවිල් වරාය අද ක්‍රියාත්මක වෙනවද? අද ඔලිවිල් වල වරායක් තියෙනවද කියලා මේ රටේ මිනිස්සු දන්නවද? ඔලිවිල් වල වරායට නැව් වෙනවද? පාවිච්චි කරනවද? වරායක් තියෙනවයි කියලා සිටිය මේවත් තියෙනවද? කල්පනා කරලා බලන්න. මොකද හේතුව දැන් කියනවා ඒ වරායේ මෝයේ කටේ වරායේ මුව දොරේ වැලි පෙරෙනවා කියලා වරාය පාවිච්චි කරන්න බෑ කියලා. ඒතර වරායක් හදලා අපි රට ණය කරලා සුළුපටු ගානක් නෙමෙයි යුරෝ මිලියන 46ක් වරාය අධිකාරියේ මුදල් මිලියන 531ක් කෝටි 53ක් වැය කරලා මේ විවෘත කරපු වරාය අද අඩුතරමේ ගරු සභාපතිතුමනි වරාය අධිකාරියේ වත්කමක් හැටියටවත් සලකන්නේ නැහැ. ඔබතුමා බලන්න වරාය අධිකාරියේ වත්කම් ලැබිච්ච අරගෙන ඔලිවිල් වරාය වරායක් හැටියට දිනනවද කියලා. ශ්‍රී ලංකා වරාය කාටද අයිති? මේ ඔලිවිල් වල වරායක් හදලා තියෙනවා. ඒ වරාය මේ රටට අයිතිද? මේක අති ඉතා පැහැදිලිව දේශපාලන උමනාවට වරාය වල හදන්න බෑ. තමන්ගේ නම් ගහගන්න ඒ මාගම්පුර වරාය අර ඒ ඔලිවිල් වල වරාය. හොඳ වෙලාවට ඔබතුමා මේ ගම්පහින් මේ පැත්තෙන් ආවේ. ඔබතුමාත් මූදක් අයිනින් ආවා නම් එහෙම ඔබතුමාගේ රණතුංග වරායකුත් හදයි කොහේ හරි. ඔබතුමා හදයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම එහෙම තමයි මේවා තියෙන්නේ දැන්. ඈ? ගම්පහට අයිති නේද? ගම්පහට මූද අයිති කොටසක්. නමුත් ගම්පහට අයිති මේ ගම්මුගෙන්. ඒකට ඔබතුමා ඒ පාප කර්මයට අවුල් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේක තමයි තියෙන தත්ත්වය. එනේ ඉතාල පැහැදිලිව දැන් මේ පහුගිය කාලේ ඉතිහාස වෙච්ච දේවල් වල වරාය අධිකාරිය කියන ඉතාල පැහැදිලි ලෙස දේශපාලන උමනාවන්ට කඩවුතු කරන ආයතනයක් හිට තමයි තිබුණේ. ඒක නිසා ඉතාල පැහැදිලිව වරායේ දේශපාලන පරිගණීම් සිද්ධ වුණා. නිලධාරින්ගෙන් පරිගණීම් සිද්ධ වුණා. වැඩ කරන මිනිසුන්ගෙන් පරිගණීම් සිද්ධ වුණා. දේශපාලන වේදිකා හදන වේදිකාව වලට බට සපයන රැස්වීම වලට සෙනඟ සපයන ආයතනයක් බවට පත් වෙලා තිබුණා. ඒ தත්ත්වය අද නැති එක ගැන අපි සතුරු වෙනවා. නමුත් මම කියනවා ඒ වෙච්ච ඉතිහාසය එහෙම් පිටින් පිටුවක් වහලා දාන්න බෑ. එහෙනම් ඉතාල පැහැදිලි ලෙස ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටනවා වරාය මේ ආර්ථිකයේ හයිය ශක්තිය අද පාඩු ලබන තැනක් බවට පත් වෙමින් තියෙනවා. නමුත් මේක ගොඩ ගැනීමට යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන කාලයක තමයි අද මේ විවාදයට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. එනිසා මම වරාය අධිකාරිය පිළිබඳ මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ මේ පිළිබඳ විශේෂ අවධානය යොමු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂ වශයෙන්ම මේ ගැටිය විකිණීම සම්බන්ධයෙන් ඒ වගේම දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් මේ වරාය ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මම අවධාරණය කරමින් කතා කරේ. ඒ විතරක් නෙමෙයි පහුගිය කාලේ අපි දැක්ක වරායට විශාල වශයෙන් අවිධිමත් විදිහට බඳව ගත්තා. අවිධිමත් බඳවා ගැනීම විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒක නිසා අවසානයේ නතර වෙලා තිබිච්ච දන තමයි ඉන්න නිලධාරීන්ම වැඩ බලන වැඩ ආවරණය කරන තත්ත්වයේ වැඩි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඒ වැඩ බලන අයට වැඩ ආවරණය කරන අයට නිසි පරිදි උසස් වීම ලැබිලා නැහැ. විශේෂයෙන් ඉතින් නිලධාරීන්ගේ කලකිරීමක් සිද්ධ වෙලා තියෙනවා. හැම ශේෂ්ඨකම මම හැම අංශයක් වෙන වෙනම කියන්න යන්නේ නැහැ ඉඳා අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මෙන්න මේ බඳවා ගැනීම පිළිබඳව උසස් වීම පිළිබඳව පටිපාටිය ක්‍රමවත් විදියට හදන වැඩපිළිවෙල තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ පිළිබඳව විශේෂ බාර ඇමතුමා හැටියට ඔබතුමාගේ අවධානය යොමුයි කියලා මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පක්ෂ ભેදයකින් තොරව ඔබතුමා වැඩ බාර ගත්ත ගම මුලින්ම කිව්වෙත් ඒක තමයි මේ තන්තුරේ වක්කීම් බාර ගත්ත ගම මුලින්ම කිව්වෙත් ඒක තමයි පක්ෂ ભેදයකින් තොරව පෞගේ කාලෙ සිද්ධ වෙච්ච දේශපාලන පරිගණක පිළිබඳව කාටත් සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. එහෙනම්දා විශේෂයෙන් වරාය අධිකාරිය මෙන්න මේ දේශපාලන පරිගණක පිළිබඳව කමිටුවක් බලාපොරොත්තු වුණා වෘත්තීය සමිතිය වලින්. නමුත් තාමත් ඒක හරියාකාරව සිද්ධ වෙන්නේ නැති බව තමයි වෘත්තීය සමිති පැත්තෙන් අපට ආරංචි වෙන්නේ. එහෙනම්දා ඔබතුමාගේ අවධානය ඒ පිළිබඳව යොමු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට ප්‍රවාහන අමාත්‍යාංශ පිළිබඳව අපේ නිමල් සිරිපාල ඇමතුමාගේ අමාත්‍යාංශ පිළිබඳව යම් කරුණු කාරණා ප්‍රමාණයක් අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේකෙදි ඔබතුමා දන්නෝ දුම්රිය සම්බන්ධයෙන් මේ ඔක්කොම හැබැයි අපිට කියන්න වෙලා තියෙන ඉන්දියාවයි චීනය ගැන තමයි. ඒක තමයි කනගාටුව. අද ප්‍රවාහන අමාත්‍යාංශෙම වරායත් එකම කතා කරන්න වෙලා තියෙන්නේ අපේ රට ගැන නෙමෙයි. දැන් බලන්න ඔබතුමා දන්නවා මහවෙ ඉඳලා අනුරාධපුරේ දක්වා කිලෝමීටර් 67ක් අනුරාධපුර ඉඳලා වවුනියාවට කිලෝමීටර් 29කුත් නවීකරණය කරන්න ඉන්දියානු සමාගම් වලට දෙන්න කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේ වෙනකොටත් ඔබතුමා දන්නවා මහව අඹම්පොළ කිලෝමීටර් 70ක් අපේ දෙපාර්තමේන්තුවෙන් හැදුවා. මිලියන 700ක් විතර වියදම් වුණේ නමුත් හැදුවා. නමුත් අද වෙනකොට වෙලා තියෙන්නේ මොකද්ද? දළ වශයෙන් කිලෝමීටරයක් හදන්න රුපියල් කෝටි 34ක් වැය කරනවා. මේ වෙන විට මහවිදල අඹම්පොළට රේල් පාර ඉතාමත් හොඳ ප්‍රමිතියට පැයට කිලෝමීටර් 70ක 80ක වේගෙන් ධාවනය කරන්න පුළුවන් විදියට දුම්රිය සේවකයෝම හදලා තියෙනවා. එහෙම තියෙද්දි දුම්රිය මාර්ග නවීකරණය කිරීම අපේක්ෂා වෙන කිලෝමීටර් පැයට කිලෝමීටර් 80ක වේගෙන් යන්න කියලා දුම්රිය දෙපාර්තමේන්තුවම මේ හදපු එක මහවිදල අඹම්පොළට හදලා තියෙන එකත් වෙනස් කළා. මහවිදල වවුනියාවටම දැන් නැවත මේ දුම්රිය හැදීමේ කටයුත්ත මේ ව්‍යාපෘතිය ඔබතුමාලා දෙන්න යනවා ඉන්දියානු සමාගම් වලට. ඉතින් අපිට අහන්න පුළුවන් අහන්න තියෙන දේ තමයි ඇයි මේක ඉන්දියාවටම දෙන්න යන්නේ කියන එක. මොකද මහවිදලා වවුනියාවට යනකොට අඩි 100 අඩි 120 දිග පාලම් තියෙනවා 10කට වැඩි. බෝක්කු තියෙනවා 100 ගාණක්. හැබැයි මේවා මොකක්වත් මේ ටෙන්ඩරේට අදාළ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැතුව මේ හරස් මාර්ග විශාල ප්‍රමාණයක් තියෙද්දි ඒවා හැමම තියෙද්දි මේක ඉන්දියාවට දෙලා ඉන්දියාවෙන් විතරක් මේ කටයුත්ත කරගන්න ඔබතුමාලා අපේක්ෂා කරනවා. ඉතින් ඒක ඉන්දියානුකරණය වීමේ හේතුව මොකක්ද කියලා පැහැදිලිව දැනගන්න කැමතියි. විශේෂයෙන් මහව අනුරාධපුරයේ රේල් පාරේ දිග කිලෝමීටර් 67යි අනුරාධපුර වවුනියාව රේල් පාරේ කිලෝමීටර් 29යි සම්පූර්ණ දිග කිලෝමීටර් 96යි. ඇස්තමේන්තු වල තියෙනවා ඩොලර් මිලියන 226කට. ඒ කියන්නේ රුපියල් මිලියන 10 වශයෙන් 33,900ක්. එක කිලෝමීටරයකට යනවා මෙහෙම ගත්තොත් එම එක කිලෝමීටර රුපියල් මිලියන 353ක්. කෝටි 35ක් යන එක කිලෝමීටරයකට. එක කිලෝමීටරක් හදන්න. ඉතින් මම අපි ඔබතුමාට යෝජනා ගන්න මීට වඩා මේක ඉන්දියාව පැත්තෙන්ම බලන්නේ නැතුව ඒක උතුරු පළාත ඉන්දියාවට කිට්ටු හිඳ බලනවද මන් දන්නේ නැහැ. ඔබතුමාලා මේක මීට වඩා විවෘත ක්‍රියාවලියකට යන්න බැරියයි. මේක මීට වඩා විවෘත ක්‍රමවේදයකට යන්න බැරියයි. මීට වඩා සාධාරණ විශේෂයෙන්ම අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දුම්රිය දෙපාර්තමේන්තුව ඔප්පු කරලා තියෙද්දි කිලෝමීටර් පැයට කිලෝමීටර් 70ක වේගෙන් යන්න පුළුවන් විදියට මේක හදන්න හැකියාව ශක්තිය උන්ට තියෙනවා කියලා අපට තේරෙන්නේ නැහැ. ඔබතුමාලා මේක ඉන්දියාව දිහා බලාගෙනම මේ කටයුතු කරන්නේ ඇයි කියන එක. ඇත්තටම මේක විශාල ප්‍රමාණයක වැය බරක් ණය බරක් අපේ රටට ගේන ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දැනටම අපිට අත්දැකීමක් තියෙනවා මාතර කතරගම දුම්රිය මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන්. මාතර කතරගම දුම්රිය මාර්ග ඉදිකිරීමේදී කිලෝමීටර් 26.75යි දුර ව්‍යාපෘතිය වියදම ඇමරිකන් ඩොලර් මිලියන් 278යි. කාලය ගත වුණේ මාස 36යි. ආරම්භ කළේ 2013 ජූලි මාසේ අවසන් කරන තුනේ 2016 ජූලි මාසේ. දීලා තියෙන සහන කාලය ඉවර වෙනව දෙසැම්බර් මාසේ 31 වෙනිදායි. දෙසැම්බර් මාසේ 24 වෙනිදායි ගත්තොත් එමු. ඒ කියන්නේ මාතර කතරගම රේල් පාර හදන්න ඔබතුමා දන්නවා දීලා තියෙන සහන කාලය අවසන් වෙනව මාර්තු මාසේ මේ දෙසැම්බර් මාසේ 24 වෙනිදායි. හැබැයි කොන්ත්‍රාත්තුවේ නියමිත කාලයට අවසන් නොකිරීම නිසා අදාළ කොන්ත්‍රාත් සමාගමෙන් අය වෙන්න ඕන ඇමරිකන් ඩොලර් මිලියන 28ක් ආසන්න වශයෙන් ගත්තොත් එම රුපියල් මිලියන 4200ක්. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති විශේෂ බාර අමාත්‍යතුමා හැටියට දැන් මේ ප්‍රමා කාලයට මේ ඇමරිකන් ඩොලර් මිලියන 28 එහෙම නැත්නම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 4200 2017 2016 මේ වෙනකොට අය කරගන්න කටයුතු කළා කියනවාද? දැන් අපිට පේනවා මාතර ඉන්නවා අපි දකින්නෝ මේක අඩුතරමේ 2017 අවුරුද්දේවත් අවසන් කරන්න බෑ. 2017 දිවක්වත් මේ චීන කම්පැනියට චීන ජාතික යන්ත්‍රෝපකරණ ආයතන ආයතනයට මේක හදලා ඉවර කරන්න බෑ. ඒකෙ සිද්ධ වෙන අක්‍රමිකතා කියලා වැඩක් නෑ. අක්‍රමිකතා කියලා වැඩක් නෑ. නමුත් අද වෙනකුත් ඒවා හදලා ඉවර කරන්න බැරි මට්ටමක් තියෙනවා. මේක එතකොට මේ ඔප්පු කරලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් දෙයක් මේ රටේ සුනාමි විපත වෙච්ච වෙලාවේදී ඉතා පැහැදිලිව අපේ දුම්රිය නිලධාරීන් ඉංජිනේරුවන් සේවකයින් ඒ දකුණු පළාතේ දුම්රිය මාර්ගය දින 57කදී හදලා ඉවර කළා. අදත් කෝච්චියන් ඒ රේල් පාරේ. ඒක පැහැදිලි. ඒකට තව තාක්ෂණය ඕන නම් නවීකරණය කරන්න ඕන නම් ඒ හැකියාව ඕන නම් ඒ තාක්ෂණය ගන්න එක ගැන කිසි විවාදයක් නෑ අපට. නමුත් අපේ රටේ ඉංජිනේරුවෝ අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩ කරන කාර්මිකයින් ශිල්පීන් ඔප්පු කළ තියෙද්දි අපේ රටේ සල්ලි වලින් අපිට මේක කරන්න පුළුවන් කියලා ප්‍රමාවකින් තොරව ඇයි අපි මේ තරම් මේ වද විඳින්නේ? එහෙම මම මේක උදාහරණයක් ගත්තේ ඔබතුමාලා චීනෙන් මේ කන බැට කෑම වවුනියාව රේල් පාර හදන්න ගිහිල්ලා ඉන්දියාවෙන් කන අනිවාර්යෙන්ම. ඒක තමයි පැහැදිලි වෙන්නේ. ඒක ඉතාල පැහැදිලි. එහෙම දෙයදී මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැනටමත් දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මාර්ග නඩත්තු කිරීමට යොදා ගන්න ටැම්පින් මැෂිම කියන යන්ත්‍රය ටැම්පින් මැෂිම දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ නතර කරලා චීන කොන්ත්‍රාත් කම්පැනියට දෙන්න යනවා. දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට කිසිදු මුදලක් අය කරන්නේත් නැතුව ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. අපි කියන්නේ එහෙම ලබා දිය යුතු නැහැ. ඒ විතරක් නෙමෙයි, ඔබතුමා දන්නවා මාතර කතරගම දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන හතරක් තියෙනවා. වෙහෙරේන, කැකණදුර, දික්වැල්ල, බෙලියත්. මේ ස්ථාන දෙකක් අතරේ දුම්රිය දුර සංඥා පද්ධති සවි කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවට වැය වෙන්නේ මිලියන 200ක් මුදලක්. හැබැයි මිලියන 800කින් සවි කළ හැකි සංඥා පද්ධතිය මිලියන 2000ක් වැය කරලා චීන සමාගමනම දෙන්න කටයුතු කරමින් ඉන්න ඔබතුමාලා. එහෙනම් මිලියන 800ෙන් කරන්න පුළුවන් දේ එක ස්ථානයකට මිලියන 200යි යන්නේ. ඒතොර දුම්රිය ස්ථාන හතරයි අපිට තියෙන්නේ මේ අතර කාලේ. මිලියන 800කින් කරන්න පුළුවන් කටයුත්ත ඔබතුමාලා මිලියන 2000ක් ඒ වෙනුවෙන් වැය කරලා මේ කටයුතු කරන්න උත්සාහ කරමින් ඉන්නෝ ඒ චීන කම්පැනියෙන්. ඒතොර ඔබතුමාලා මේ මොකද කරන්නේ? අපට දැන් මේ චීන සරණං ගච්ඡාමි, ඉන්දියන් සරණං ගච්ඡාමි ඇරෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? පාර හදාගන්න, රේල් පාර හදාගන්න, වරාය හදාගන්න, ජැටිය නඩත්තු කරගන්න, හදපු ජැටිය නඩත්තු කරගන්න, හදන්න පුළුවන් රේල් පාර අපේ කාර්මිකයින් අපේ ඉංජිනේරුව හදලා ඔප්පු කරලා තියෙද්දි තමුන්නාන්සලා අපිට තියෙන්නේ චීන සරණං ගච්ඡාමි, ඉන්දියන් සරණං ගච්ඡාමි ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේකද දුම්රිය දෙපාර්තමේන්තුවේ தත්තේ? මේකද වරායේ தත්තේ? ඉතින් පැහැදිලිව අපි කියනවා මේක ඉතාම අයහපත් තත්වයක් රටට. මොකද රටේ ආර්ථිකයේ අද ඒගොල්ලෝ ණය බරට හිලව් කරලා තියෙනවා සියල්ල. මේ කළු දශකයේ ගත වෙච්ච තමුන්නාන්සලාගේම දායකත්වෙන් ඒ ඇතිවෙච්ච තත්වය වෙනස් කරන වෙනුවට අද වුන් ඒක පාවිච්චි කරමින් තියනවා අපේ රට තව ණය කරන්න. මොකද මේ හැම ණය මුදලක්ම මේ හැම මිලියනයක්ම ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවට වැඩබදු වලින්. මේ හැම මිලියනයක්ම ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවට ජාතිය ගොඩනැගීමේ බද්දෙන්. මේ හැම මිලියනයකම දායක වෙන්නේ අපේ රටේ ජනතාවට. මොකද මේගොල්ලෝ මේවා අනේ අපි පිනට කරනවා, චීනෙන් පිනට කරන්නේ නැහැ, ඉන්දියාවෙන් පිනට කරන්නේ නැහැ. මේ ඔක්කොම ණය අපි ගෙවන්න ඕන. හැබැයි ඒකට අඩුතරමේ අපිට තියෙන්න ඕන ශක්්‍යතාවයක්, හැකියාවක් තියෙන්න ඕන අපිට මේකේ ලැබෙන ඵලදාව ප්‍රතිඵලය යුක්තිසහගත කරගන්න. එහෙම යුක්තිසහගත කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඉතා පැහැදිලිව පේනවා කතරගම ඒ මාතර කතරගම රේල් පාර හදන වැඩපිළිවෙලින්. මේ ඉතින් මේකෙදී ඔබතුමාලා අපි අහන්නේ අඩුතරමේ ඔබතුමාලා සාකච්ඡාවක් කරලා හැකියාව පිළිබඳ අපේ කාර්මිකයින්ගේ, අපේ ඉංජිනේරුවන්ගේ, අපේ දක්ෂ මිනිස්සුන්ගේ මේ හැකියාව පිළිබඳ විශ්වාසය තිබ්බද? එහෙම විශ්වාසය තිබ්බනම් මං හිතනවා මාතර කතරගම පාරෙන් බැටකාපු අපිට මහව වවුනියාව පාර මේ විදිහට තුට්ටු දෙකට දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි දැක්කා මීට කලින් කිලිනොච්චි පාර හදන්න ගිහිල්ලා මොනතරම් වන්දියක් අපි ගෙවලා තියනවද කියලා. ඉතින් මේක තමයි ඇත්ත. ඔබතුමාලා අපිට මේ කියන්න පුළුවන් අපි ඉක්මනට වැඩ කරනවා, වේගෙන් වැඩ කරනවා, එහෙම වෙලා නැහැ. චීන කොම්පැනිය 2016 දෙසැම්බර් මාසේ 24 වෙනිදා අවසන් කරන්න තියෙන මේ කටයුත්ත අද වෙනකන් ඒ අවසන් කරලා නැහැ. හේතු කියන්න පුළුවන්. ඉතින් ඒ හේතු අපේ ඉංජිනේරුවන්ට කියන්නත් පුළුවන්. ඒ හේතුම අපේ කාර්මිකින්ට කියන්නත් පුළුවන්. ඉතින් පැහැදිලි මම මේ කාරණාව ඔබතුමාගෙන් අවධාරණය කරනවා ඒක නිසා. ඒ වගේම තමයි මීට කලින් හිටපු දුම්රිය දෙපාර්තමේන්තුවේ මීට කලින් හිටපු ඇමතිවරු විසින් බඳවගත්ත විශාල ප්‍රමාණයක් ආදේශක අනියම් తాවකාලික පදනම බඳවගත්ත 2000ක් විතර ඉන්නවා. ඒ අයගේ ඉරණම මොකක්ද කියලා අපි ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඒ අය මොන පදනමින් බඳවගත්තත් මොන තත්ත්වයන් යටතේ බඳවගත්තත් දේශපාලන පත්වීම් වෙන්න පුළුවන්. දේශපාලන බඳවාගැනීම් වෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට 2000ක් විතර අනියම් ආදේශක කම්කරුවන් ඉන්නවා. ඔවුන් ස්ථීර කිරීමට කටයුතු කරනවද නැද්ද කියලා දැනගන්න කැමතියි. විශේෂයෙන් කාර්යාල කාර්ය සේවයේ 3 වෙනි ශ්‍රේණියට ස්ථීර කළ හැකි සුදුසුකම් සම්පූර්ණ කළ තියෙන අනියම් ආදේශක සේවකීන් 2000ක් විතර ඉඳිද්දි ඔවුන් ස්ථීර නොකර එම සේවය සඳහා ස්ථීර සේවකින් හැටියට තව 152ක් බඳව ගන්න ආයතන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලැබියදත් 210කට ආසන්න සේවක පිරිසක් බඳවගෙන තියෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න කැමතියි. ආයතන අධ්‍යක්ෂකවරයා අනුමත ගන්න 152යි. එහෙම ඒ සුදුසුකම්ම තියෙන තව විශාල පිරිසක් ඉන්නවා. ඉඳද්දි හැබැයි තව 210ක් බඳවගෙන තියෙනවා. ඒ බඳව ගන්න දැන්වීම පළ කරලා තියෙන්නේ වෙබ් අඩවිය විතරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පමණක් දැන්වීමක් පළ කරලා තියෙනවා. හැබැයි දැන්වීම පළ කරලා ඒ බඳවගෙන තියෙනවා. බඳවගත්ත පිරිස බඳවගත්තේ කොයි පැත්තෙන්ද කියලා මම අහන්නේ නැහැ. කොයි ප්‍රදේශෙන්ද කියලා මම අහන්නේ නැහැ. මොකද ඔබතුමාට ඒක ඔබතුමා දන්න කොහොමද ඒක සිද්ධ වුනේ කියලා. ඊළඟට විශේෂයෙන්ම එවැනි කාරණා ගණනාවක් මම අවධාරණය කරන්න ඕන. ඒ වගේම ඔබතුමා දන්නවා මේ ආර්ථික වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පළදා ආදායම් ලබන්න පුළුවන් මාර්ග ගණනාවක් අද නැති කරගෙන තියෙනවා. අද නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයන් හැටියට තමයි දැන්වීම් පුවරු පළ කිරීම ප්‍රදර්ශනය කිරීම තිබුණේ. නමුත් ස්කේලින් හෝල්ඩින්ස් කියන සමාගම දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ගෙවිය යුතු මිලියන 500ක ප්‍රමාණ මුදලක් මේ වෙනකොට ගෙවලා නැහැ. ඒ වගේම දුම්රිය මැදිරි ධාවනය කිරීමට එක්ස්පෝ ලංකා සමාගම මිලියන 70ක්, රාජධානි එක්ස්ප්‍රස් කියන සමාගම මිලියන 30ක් මේ වෙනකොට ගෙවලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඔබතුමාගේ ගජ මිත්‍රයෙක් ඉන්නවා JF Travels Tours and Travels සමාගම. ඒකේ ඒ සමාගමේ වයිස් රෝයි කියන විශේෂ දුම්රිය ධාවනය කිරීම වෙනුවෙන් අස්සම් කරපු ගිවිසුම් ප්‍රකාරව නෑ ඔබතුමාලගේ මේ අපේ කවුද මේ මහජන බැංකුවේ සභාපතිතුමා වයිස් රෝයි විශේෂ දුම්රිය ධාවනය කිරීම වෙනුවෙන් අස්සම් කළ තියෙන ගිවිසුම් ප්‍රකාරව ඔවුන් ගෙවන්න ඕන මිලියන ගාණක්. නමුත් මේ වෙනකන් ගෙවලා නැහැ. විශේෂයෙන්ම JF Tours and Travels කියන සමාගම එක්ක ඔබතුමාලා දැන් හදන්න යනවා ටෙක්නිකල් හන්දියේ දුම්රිය මූලස්ථානයට යාබදව තියෙන දුම්රිය ගබඩා අධිකාරී කාර්යාලයේ පිහිටි භූමියේ ඒ කාර්යාලය වෙනත් ගොඩනැගිල්ලකට මාරු කරමින් ඉතා අධික වියදමක් දරලා කෞතුකාගාරයක් හදන්න යනවා. එහෙනම් දුම්රිය කටුගයක් හදන්න යනවා. එහෙමයක් නැද්ද? ඒකට වැඩ කරගෙන යන්නේ නැද්ද? අපට ආරංචි නම් තියෙන එහෙම තමයි. විශේෂයෙන්ම ඔබ දුම්රිය දෙපාර්තමේන්තුවට කටුගේ හදන්න දැම්ම ඉක්මන් වෙන්න එපායි කියලා අර එමතුමා මං ඉල්ලා හිටිනවා. එහෙම හදිස්සියක් නැහැ. හැබැයි මෙහෙම ගියොත් එහෙම කාන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැනටම දුම්රිය දෙපාර්තමේන්තුවේ කෞතුකාගාර කිහිපයක් කටු ගන්නාවේ මරදාන, රත්මලාන, බණ්ඩාරවෙල ස්ථානවල පිහිටලෝ තියෙනවා. එහෙම තියෙද්දී අපට දැන ඔබතුමා නැහැ කියන නම් මම ඒක පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් මිලියන 300ක් විතර වැය කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිල නිවාස කැඩලා තියෙද්දි ඒ වගේ උළු කැටයක්වත් මාරු කරගන්නකොට මුදල් නැහැ කියද්දි ඔබතුමාලා විශේෂයෙන්ම මහජන බැංකුවේ සභාපතිතුමාගේ එක් එකතු වෙලා එතුමාගේ ඔය JS Travels Tours and Travels කියන එකත් ඔය කියන ආකාරයේ විශේෂ දුම්රිය ක්‍රියාවලියට සම්බන්ධයක් එකතු වෙලා දැනට මේනි කටයුත්තක් කරන්න යනවනම් ටෙක්නිකල් හන්දියේ ඔය කියන ගබඩා කොටස අයින් කරලා දැන් ඔබතුමා නැහැ කියනනම් මම ඒක පිළිගන්නවා. හැබැයි එවැනි කටයුත්තක් කරන එක අනාර්ථික කටයුත්තක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒකේ මොකද්ද තියෙන ආර්ථික ඵලදායිතාවය කියලා අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. විශේෂයෙන් මම මේ කාරණා ටික අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම ඊළඟට ඔබතුමාට මම අවධාරණය කරනවා තවත් කාරණාවක් හැටියට විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය යටතේම තියෙන RMV එක. ආරම්මයේ තත්ත්වය මම දන්නවා ඔබතුමා සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අපේ ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න ගරු සභාපතිතුමා මේ පිළිබඳ පූර්ණ වාර්තාවක් පහුගිය කාලේ සුර සිද්ධ වෙච්ච කඩයුතු අපේ ඉරාන් වික්‍රමරත්න ගරු ඇමතුමත් ඉන්නවා ගිණුම් කාරක සභාවේදී මම කියන්නේ පහුගිය කාලේ මොනතරම් අපේ රටේ මේ වාහන පිළිබඳව වාහන ක්‍රියාවලියේ මොනතරම් ජාවාරමක් සිද්ධ වෙලා තියෙනවද කියන එක පැහැදිලි ඒ වාර්තාව හරියට අධ්‍යයනය කරොත් එමු මම කනගාටු වෙනවා තාම අපේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ පූර්ණ විවාදයක් හරියට සිද්ධ කරේ නැහැ මොකද එහෙම වුණොත් තේරෙනවා මේ වාහන පාරදුවන්නේ ඇත්ත වාහනද නැත්නම් ව්‍යාජ වාහනද කියලා ඒ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් නම් ගහගෙන වාහන ගේනවා ඒ අවශ්‍යතාවය නෙමෙයි ඊට පස්සේ වාහනේ තියෙන්නේ දැන් ඔබතුමාලා අලුත් ක්‍රමවේදයක් ආරම්භ කී හඳුනා දෙන උත්සාහ කරමින් තියෙනවා ඒ මොකද ප්‍රොටෝටයිප් සිස්ටම් එක. නමුත් ඇත්තටම ගරු ඇමතුමා වාහනයක් පරීක්ෂා කිරීමේදී ප්‍රධාන කඩවුත තමයි තාක්ෂණික වශයෙන් පරීක්ෂා කිරීම. අපි විශ්වාස කරන්නේ RME එකේ තියෙන මූලික වමනාව තමයි තාක්ෂණික වශයෙන් භෞතික වශයෙන් මේ වාහනේ මේ හැකියාව දක්ෂතාවය තියෙන අයගෙන් පරීක්ෂා කරන එක. වාහනේ පොත ගෙනලා පොත මාරු කරන අය කියන ඕන කෙනෙකුට ගන්න පුළුවන්. පොත දාලා පොත මාරු කරන ඒ ජීවත් වෙන කෙනෙක් මිනිස්සු නෙමෙයි මැරිච්ච මිනිස්සුන්ට වාහන නැහැ වාහන නැහැ තියෙන වාහන නෙමෙයි භෞතික වාසිය නැති වාහන වලට වාහන හදනවා ඒක තමයි ඇත්ත ක්‍රියාවලිය ඔබතුමා දන්නවා 2001 දී මේකේ තාක්ෂණික වශයෙන් ඒ සහකාර කොමසාරිස්වරු හිටියේ එක්කෙනයි තාක්ෂණික වශයෙන් ඉන්න සහකාර කොමසාරිස්වරු හිටියේ එක්කෙනයි හැබැයි පරිපාලන වශයෙන් ඉන්න ප්‍රමාණය 5 දෙනයි 2015 වෙනකොටත් තාක්ෂණික වශයෙන් සහකාර කොමසාරිස්වරු ඉන්නේ එක්කෙනයි. හැබැයි පරිපාලන වශයෙන් පරිපාලන සේවින් 20යි. නමුත් අපි ඇත්තටම මේ ආයතන RME එකේ වැඩි කරන්න ඕන තාක්ෂණික කොමසාරිස්වරු. තාක්ෂණික වශයෙන් ඉන්න කොටස වැඩි කරන්න ඕන. මොකද ඒ අය තමයි මේකේ ඇත්ත වශයෙන්ම භෞතික වශයෙන් මේක පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ගිණුම් කාරක සභාව මේ පිළිබඳ විශේෂ විධිමත් නිර්දේශයන් ලබා දීලා තියෙනවා. ඒ ඒ ඒක තුල විතරයි මේ සිද්ධ වෙන මහා දේවන්ත වංචාවන් නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. වහන්න පුළුවන් ඒ ඒ ඒ ක්‍රියාවලිය නතර කරන්න පුළුවන්කම තියෙන්නේ. මම ඒකින්ද ඔබතුමාගේ විශේෂ අවධානය ඒ වෙනුවෙන් යොමු කරනවා.
ගැන ඒ පිළිබඳව දැන් අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නියාමනයන් අනුව අවශ්‍ය කටයුතු කරන්න.
ඇත්තටම මේ වාට ඔබතුමා දන්නවා ඔබතුමාගේ කතාවේදී හරි පැහැදිලි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විවිධ අංක සහිතව මාර්ගධාවනයේ දෙන ලියාපංචි නොකොළ ජිප්රත ඇතුළු වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔබතුමාලා මේ දඩ ගහන උත්සාහ කරනවානේ. දඩ ගහන හදනේ වමෙන් ඉස්සර කාට. දැන් ඔබතුමා තමයි දඩේට බිල්ලට අහු වෙලා තියෙන්නේ. මොකද මුදල් ඇමතුමා කොයි වෙලාවෙත් අපි දකින මාධ්‍යවල කියන්නේ මම නෙමෙයි ප්‍රවාහන ඇමතුමා. අර බස් ගැමුණු ඉස්සරහින් තියාගෙන ඒ තිර රචනය සම්පූර්ණ අසාර්ථකයි. ඒ ඇත්තට මේ නාට්‍යයේ තිර රචනය අසාර්ථකයි රඟපෑම අන්තිම දුර්වලයි. විශේෂයෙන් බස් ගැමුණුගේ රඟපෑමෙන් නම් ඔබතුමාලට ගොඩ යන්නම බෑ. ඉතින් බස් ගැමුණු ඉඳගෙන එකක් කියනවා, ඇමතුමා තව එකක් කියනවා, ඔබතුමා ළඟ නැති හින්දා හැමතිස්සෙම ඔබතුමාගේ නම කියනවා. 25,000 දඩයක් කාර්යය වෙලා ඉන්නේ ඔබතුමා තමයි. ඒක ඇත්තද? දැනගන්න කැමති ඇත්තද ඔබතුමාද කියලා ඒ 25,000 දඩයක් කාර්යය. මොකද ඔබතුමාගේ නම තමයි කොයි වෙලාවෙත් කියන්නේ. මම මුදල් අමාත්‍යාංශයේ නෙමෙයි ප්‍රවාහන ඇමති. ඉතින් ඒකින්ද 25,000 දඩයක් කාර්යය ඔබතුමාද කියලා දැනගන්න කැමති. මොකද ඒක නෙමෙයි අතර විය යුතු දේ. ඔබතුමා දන්නවා අපේ රටේ මේ මාර්ග තදබදී වාහන තදබදී ඇති කියලා තියන්නේ ඇයි? භාරය වැඩිපුරම තියෙන ත්‍රිවිල්, මෝටර් බයිසිකල්, පෞද්ගලික වාහන. හේතුව මොකද? අපිට වඩා ලෝකෙ දියුණු රටවල් තියෙනවා. අපට වඩා ජනගහණය වැඩි රටවල් තියෙනවා. අපට වඩා වාහන වැඩි රටවල් තියෙනවා. හැබැයි ඒ හැම රටකම පොදු ප්‍රවාහන සේවයේ ශක්තිමත්. එහෙම නැත්නම් ඒ අයගේ සලස්මක් තියෙන අඩුතරමේ පොදු ප්‍රවාහන සේවයේ දියුණු කරන්න. ගරු ඇමතුමා මේ ඕන පෞද්ගලික වාහනයක් පාවිච්චි කරන කෙනෙක් තමන්ගේ ළමයා එක්කගෙන යන ඉස්කෝලේට, තමන්ගේ කාර්යාල කටයුතු වලට යන්න, නැත්නම් වෙනත් ගනුදෙනු කටයුතු වලට යන්න, ඒ හැමෝම කැමතියි පොදු ප්‍රවාහන සේවය හරියට ක්‍රියාත්මක වෙන ඕන. පොදු ප්‍රවාහන සේවය ඔබතුමාලා ඕන තරම් ලෝක රටවල් වලට ඇවිදලා ගිහිල්ලා තියෙනවා. බලන්නකෝ බස් එක වෙලාවට එනවා බස් ස්ටෑන්ඩ් එකට. ඒකයි ඒක විනාඩිය නම් විනාඩිය, තප්පරේ නම් තප්පරේ. එතකොට මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා මම වෙලාවට බස් ස්ටෑන්ඩ් එකට ගියොත් එම බස් එක වෙලාවට එනවා කියලා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු පුජ්ජලිකව තමන්ගේ වාහනේ අරගෙන ඒක තියාගෙන මොලේ කොළොප්පම් කරගෙන යන්නේ නැහැ පාරේ. පොදු ප්‍රවාහන සේවය ගැන විශ්වාසය ඇති කරන්න ඕන. දැන් ඔබතුමාලා දුම්රිය සේවයේ පොදු ප්‍රවාහන සේවයක් හැටියට විශ්වාසය ඇති කරලා තියෙනවද? CDB එකේ විශ්වාසය ඇති වෙලා තියෙනවද? රාජ්‍ය ප්‍රවාහන සේවයේ විශ්වාසයක් ඇති කරලා තියෙනවද? පෞද්ගලික ප්‍රවාහන සේවයේ එහෙම විශ්වාසයක් ඇති කරන විදිහට නියාමනය කරලා තියෙනවද? නැහැ. අද මිනිස්සුන්ගේ විශ්වාසය කියන්නේ බස් එක යන්නේ බස් එකේ ඩ්‍රයිවර්ගේ වෙලාවට කියලා. බස් එක යන්නේ බස් එකේ වෙලාවට. කෝච්චිය යන්නේ කෝච්චියේ වෙලාවට. ඒ වෙලාවට අපිට බේජ් ගන්න යන්න බෑ. ඒ වෙලාවට වැඩට යන්න බෑ. ඒක නිසා පොදු ප්‍රවාහන සේවය පිළිබඳ විශ්වාසය අපිට
තිබෙන්නලා තියෙනවා. විනාඩි තව විනාඩි 5යි තියෙනවා.
ඉවර කරන කොහොමද? පොදු ප්‍රවාහන සේවය පිළිබඳ විශ්වාසය ඇත්තටම ගරු ඇමතුමා ගොඩ නගන්න ඕන. නමුත් එහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් මේ දඩ ගැහිලා නෙමෙයි උත්තරේ. ලේසි උත්තරයක් ඕක. ඕක මුදල් අමාත්‍යාංශ උත්තරයක්. ප්‍රවාහන අමාත්‍යාංශ උත්තරයක් නෙමෙයි. දඩ ගහන්නේ මේ අවුරුද්දේ ණය බේර ගන්න. මේ අවුරුද්දේ ආර්ථික අර්බුදේ බේර ගන්න. හැබැයි පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරොත් එහෙම පෞද්ගලික මේ තදබදයෙන් ගැලවෙනවා. එතකොට දඩ අවශ්‍ය වෙන්නේත් නැහැ. එතකොට දඩ අවශ්‍ය වෙන්නේත් නැහැ. එතකොට මාර්ගවල මේ අනතුරු අවශ්‍ය මෙච්චර වෙන්නේත් නැහැ. දැන් ඔබතුමාලා ටාගට් කියන්නේ රියානතුරු වැඩි. රියානතුරු වැඩි හේතුව මොකද්ද? 2020 වෙනකොට මතක තියාගන්න ලංකාවේ සෑම නගරයක්ම වාහන නතර වෙන තත්ත්වයටපත් වෙනවා. වාහන යන්න බැරි තත්ත්වයටපත් වෙනවා. පාරවල් වල මේ වාහන මේ විදිහට ගමන් කරොත් වෙන්නේ ඒකයි. හැබැයි ඔබතුමාලා උත්තරේ හොයන්නේ වැරදි පැත්තෙන්. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න, ඒ ගැන විශ්වාසය මිනිසුන්ට ඇති කරන්න, වෙලාවට බස් එක එනවා, වෙලාවට කෝච්චි එනවා, පෞද්ගලික බස් රථය වුණත් වෙලාවට එනවයි කියලා විශ්වාසයක් අද තාම නැහැ. ඒක ගොඩනගන්න මොකද්ද ගහලා තියෙන දඩේ? ඒක ගොඩනගන්න මොකද්ද යෝජනා කරලා තියෙන ක්‍රමේ? ඔබතුමාලා කියන්නේ වමෙන් ඉස්සර කරොත් 25000යි. ඉරක පොත් 25000යි. බලන්නකෝ ක්‍රියාත්මක කළා මොකද වෙන්නේ කියලා. අපි අභියෝග කරන පුළුවන් නම් ක්‍රියාත්මක කළා බලන්න මොකද්ද මේකේ ප්‍රතිඵලය කියලා. දඩ හම්බෙනවද? ආණ්ඩුවට දඩ හම්බෙනවද? ආණ්ඩුවට දඩ හම්බෙන්නෙත් නැහැ. මේකේ ප්‍රතිඵලය වෙන්නේ තවත් ඔබතුමාලා අපකීර්තියට පත් වෙන එක විතරයි. නැතුව මේකෙන් වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව බලාපොරොත්තු වෙන ඔය දඩ ඉලක්ක වලට යන්නත් බෑ. මොකද ජනතාව පීඩාවට පත් කරලා දඩ ගන්නවා කියන එක ආණ්ඩුවක අවසානෙ මිසක ජනතාව ඒ ගැන වෙනමුකුත් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඔබතුමාලට මේ වගේ යෝජනාවල් කවුද ගේන්නේ කියලා. කවුද මේ වගේ යෝජනාවල් මේ 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 උපදේශ දෙන්නේ කවුද? මේවා විධිමත් යෝජනා කියලා. අපිට නම් තේරෙන්නේ නැහැ ගරු එමතුමනි මේ පිළිබඳ විශේෂයෙන්ම ඔබතුමාන් ඉල්ලා හිටිනවා. මෙන්න මේ විවිධ අංක සහිත මේ ක්‍රියාවලිය මිට වඩා විධිමත් වෙන්න ඕන. ඊළඟට ජාතික ගමනාගමන කොමිසම ගැන යමක් කියන්න ඕන. ජාතික ගමනාගමන කොමිසම ඇත්තටම පහුගිය කාලේ කරලා තියෙන කඩයුතු පිළිබඳව FCID එකක් නෙමෙයි 5ක් 6ක් දාලා හොයන්න ඕනේ ඒවා තියෙනවා. ඔබතුමා දන්න මේ ජනාධිපතිවරණ රැස්වීම වලට වියදම් කරව 80 ලක්ෂයක් වියදම් කරලා තියෙනවා එක දවසට. ජාතික ගමනාගමන කොමිසම සභාවේ වැඩ කටයුතු නෙමෙයි ඒවා. හැබැයි අපි දන්නවා දුරගමන් යන බස් වල යන මිනිස්සු මොන තරම් දුක් විඳිනවද කියලා. සීට් අතර පරතරයක් අපි ඇහුවා. ජාතික ගමනාගමන කොමිසම සභාවේ ගෙනලා අපි සභාපතිතුමන් ඇහුවා. ඔබතුමාලා බස් එක නැගලා බැලලා තියෙනවද දුරගමන් යන බස් වල සීට් අතර පරතරය කොහොමද තියෙන්නේ කියලා. අද බලන්න ගරු ඇමතිතුමා සභාපතිතුමා බස් අතර බස් එකේ තියෙන්නේ සීට් ගොඩක් පටවලා කොහොම හරි මිනිස්සු වැඩි ප්‍රමාණයක් වාඩි කරගෙන අර මැද මිනිස්සු ඇවිදින තියෙන තැනත් තව සීට් එකක් හයි කරලා කාන්තාවකට යන්න බෑ. වාහනයක හිටගෙන යන කෙනාටවත් යන්න බෑ. යන්න බැරි මට්ටමට තමයි අද හදලා තියෙන්නේ. බුදුමා දන්න උතුරු පැත්තට යනකොට උතුරේ ගිහිල් එනවා කියන්නේ ඉන්දියාවේ ගිහිල් එන වැඩේ අමාරුයි බස් එක. ඇත්තට මේකයි තත්ත්වේ. මොකද ඒවා ගැන නියාමනයක් නැහැ. මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ තියෙනවනේ ඒවා ගැන නියාමනය කරන්න. නමුත් ඒවා ගැන නියාමනය කිරීමක් අද එතනින් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අවධාරණය කරන්න තියෙන්නේ. ඊළඟට ඔබතුමාගේ මම විශේෂ අවධාරණය යොමු කරනවා. මට විශාල ලිපි ලේඛන ප්‍රමාණයක් තියෙනවා. නමුත් කෙටියෙන් හරි මම කියන්න ඕනේ මේ අංක තහඩු වංචාව පිළිබඳව. අංක තහඩු 2002 දී යූජ් කියන ආයතනේ UGTH අපේ වෙල්ගම් මහත්මයා මේක දන්නවා. ඒ ආයතනේ ශ්‍රී ලංකාවේ ඒජන්ට් හැටියට ඉන්නේ එක්සස් කියන ආයතනේ ටෙන්ඩර් කමිටුවෙන් තොරව 2010 දී වඳුරු සැපයීමට පවත්වාගෙන ගියා. මේ අංක තහඩු ලබා දීමේ කඩඋත්ත 2008 දී මේ ඇක්සස් එකේ ලියාපදිංචි ලියකියුල් ලබා ගන්න තියෙන්නේ ඒක ඒ අවධියේම සහකාර කොමසාරිස්වරයෙක් තමයි කඩ උතුර මැදිහත් වෙලා තියෙන්නේ. ඒකේ ඇත්තම ගත්තොත් එමෙ එදා තිබුණේ මේක මම සභාගත කරනවා
කරු මන්ත්‍රීතුමා කාල අවසන්
US ඩොලර් එකක් පහයි දසම් බිින්දුවයි නමේට රුපියල් පන්සිය පනහකට වාහන හිමියන්ට සැපේපු අංකත හඩුව එක්දා සැකසිය දහය දක්වා වැඩි කර. වැඩි කරලා ඔබ ඉට පස්සේ ආය දුන්න තේසමාගමටමයි. ආය දුන්න තේසමාගමටමයි. ඔබතුමා ඒක අවස අහෝසි කල දීර තියෙන තේසමාගනම තමයි. ඒ ඒ තින එකම් පුද්ජල තමයි. දෙදස් පහලවේ අප්‍රේල් මාසිදි නැවත ටෙන්ඩර් කෝල් කර මැයි දහතුන්ද ටෙන්ඩර අවසන් කර. ප්‍රසම්පාදන කමිටුවේ නියෝජිත සම සාකච්ඡා කළා ඒ ක්‍රමයේ දනුව ඇස්සස් ඇක්සස් කියන සමාගම විතරයි ආය ආයදුම් කළ හැක්කේ. ඒ කියන්නේ ඔබතුමාලා ක්‍රමවේද හැදුවා නියමෙටම ඒගොල්ලන්ට විතරක්ම ආයදුම් ගන්න පුළුවන් විදියට. ඒගොල්ලන්ට විතරයි ආයදුම් ගන්න පුළුවන් විදියට. ඉතින් මේ තහඩු කෑල්ල. මේකේ මේ මේ මහා රසායනික ද්‍රව්‍යයක් නැහැ. ටයිටේනියම් නැහැ. මේකේ මේ විශේෂ ලෝකෙන් ගෙන්නලා ලංකාවේ නැති හදන්න බැරි මුකුත් නැහැ. නමුත් උනේ මොකද්ද? අර නීති විරෝධී විදියට ඔය කියන ඌච් කියන සමාගම ඉන්දියාවෙන් බෑන් කරලා තියෙන්නේ. තව රටවල් ගානකින් බෑන් කරලා තියෙන්නේ. ඒ රටවල් ගානකින් තහනම් කරපු මේ සමාගමටම මේක ලබා දෙන්න පුළුවන් විදියට නැවත දුන්නා. වෙනසුනේ මොකද්ද? 550ට දෙන්න පුළුවන් අංක තහඩුව 1110ක් බවට පත් කරා. 2015 අප්‍රේල් මාසේ මම ඔබතුමාට සියලු ලියකියවිලි දෙන්නම් මගේ කාල වේලාව නිසා මේකේ සියලුම ලිපි ලේඛන ටික තියෙනවා ඉන්වොයිස් සංඛ්‍යා ඔක්කොමත් එක්ක.
බොහොම ස්තුතියි.
ඊළඟට ඒ වගේම තමයි මම මෙතුවා දෙන ක්‍රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන්. ක්‍රියදුරු බලපත්‍රයට ඔබතුමාලා අලුත් ක්‍රමයක් හැදුවානේ. වෙන ස්මාර්ට් ක්‍රමයක්. නමුත් ඒ ස්මාර්ට් ක්‍රමෙදිත් ඒ චිප් එක සම්බන්ධෙත් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා. ඔය චිප් එක කාටද කොහෙද චෙක් කරන්න පුළුවන්? වෙන මොකුත් ඕනේ නැහැ. ඔය චිප් එක මොකද්ද ශ්‍රී ලංකා පොලිසිය හරි කොහේ හරි තැනක තියෙනවද ක්‍රමවේදයක් මේ චිප් එක තාක්ෂණික වශයෙන් චෙක් කරන්න පුළුවන්? මේකේ විශේෂයක් තියෙනවා කියලා. එහෙම තියෙද්දි ඒකිනුත් විශාල මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. මම ඒ පිළිබඳව කාරණාත් ඔබතුමාගේ අවධානය සඳහා ලියකියවිලි ඉන්වොයිස් සහිතවම සභාගත කරනවා. ඒකත් ඒ ආකාරයේම වෙච්ච මහා පරිමාණ මගඩියක් විතරයි. ඉතින් මම ඔබතුමාගෙන් වැඩිදුර ඉල්ලා හිටනවා විශේෂයෙන්ම මෙන්න මේ අංක දහඩු වංචාව මේ විදිහට ටෙන්ඩර් මාරු කළේ ඇයි කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා. බොහොම ස්තුතියි.
හොන්රබල් බාලිත රංගි බණ්ඩාර, you have 8 minutes.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම රටර වැඩදායක පළදායක අමාත්‍යාංශ දෙකක්, මහජනතාවට ඍජුවම් බලපාන අමාත්‍යාංශ දෙකක්, වරාහ නායක අමාත්‍යාංශයත් ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයත් වැසීර්ෂ අර්ථේ පුංචි වෙලාවක් කතා කරන්න ලැබිලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මම පළවෙනිර වරාය අමාත්‍යාංශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වරාය හා නායක අමාත්‍යාංශය ඉතාම අමාරු අවධියක තමයි වර්තමාන අමාත්‍යතුමාට බාර ගන්නට සිද්ධ වෙලා තියෙන්නේ. රුපියල් මිලියන 233,149 ණය බරකුත් එක්ක තමයි ගරු අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායමට මේ අමාත්‍යාංශය බාර අරගෙන වැඩ කටයුතු කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ණය ප්‍රමාණය වගේම ණය වාරිකය රුපියල් මිලියන 10,851 වෙනවා මාසිකව ණය වාරිකය. එකේ පොලිය විතරක් රුපියල් මිලියන 6,083. නම් මේ වගේ අති විශාල ණය කන්දක් එක්කලා තමයි මේ අමාත්‍යාංශයේ දැන් ඉදිරියට ගෙනියන්නට වෙලා තියෙන්නේ. දැන් හම්බන්තොට වරාය ඉදිකරනකොට ප්‍රතිඵල කොහොම වෙතත් වරාය ඉදිකිරීමට වැය වූ සමස්ත මුදලෙන් 67%ක්ම අධික පොලියට අරගත්ත ණය ප්‍රමාණය. එහෙනම් ඒ ණය බර දරාගෙන අද කොළඹ වරායත් තුලින් උපයා ගන්නා මුදල් වලින් හම්බන්තොට වරායත් ඇදගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් කෝච්චිය නම් බදුළු කෝච්චිය යනකොට මගදී තව එන්ජින් එකක් හයි කරලා ඉවරලා ඩබල් එන්ජින් එකෙන් දුවනවා. දැන් මේක තනි එන්ජින් එකෙන් දෙකක් අදින්නට වෙලා තියෙනවා වරායමතුමාට. එමනම් කොච්චර අමාරුවක්ද කියන එක මේකෙන් හිතා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ අමත් වරාය අධිකාරියේ බොහෝ දේවල් අලුත් කරන්නට නවීකරණය කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ගරු අමාත්‍යතුමාට නියෝජ්‍ය අමාත්‍යතුමාට කාර්ය මණ්ඩලයට ලොකු වගකීමක් තියෙනවා ඉදිරි කාල පරිච්ඡේදයේදී මේ අභියෝගය ජයග්‍රහණය කිරීම. නම් පුද්ගලිකාංශයේ ජැටියනල් පරයන්තයන් අද වරාය අධිකාරිය පරයන්තයන්ට වඩා වේගවත් වැඩ කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මොකද කාලාන්තරයක් තිස්සේ අලුත් උපාංග සවි නොකිරීම නිසා මේවා පැරණි උපාංග නිසා අද ඵලදායිතාවය ටිකක් අඩු වෙලා තියෙනවා. එහෙමනම් මේක පුද්ගලිකාංශයේ අභිභවා යන තැනට ගෙනෙන්නට සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ කාර්යය කරන්නට ගරු අමතුමාටත් නියෝජ්‍ය අමතුමාටත් විශාල කාර්යභාරයක් තියෙනවා කියලා මම සඳහන් කරේ. ඒකයි ගරු සභාපතිතුමනි. එහෙනම් අරජුන් රණතුංග අමාත්‍යතුමා අභියෝග භාරගත් අමාත්‍යවරයෙක් ඒ වගේම ඔහුගේ අමාත්‍ය දූර කාලවල නෙමෙයි දේශපාලන ජීවිතේ ප්‍රථම ඔහු ක්‍රීඩකයෙක් වශයෙන් ශිෂ්‍යෙක් වශයෙන් ඉන්න යුගයේ ඔහු අභියෝග ජයගත්ත කෙනෙක් 1989 අවුරුද්දේ ක්‍රිකට් ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් බවට පත් වුණා කෙටි කාලයකදී නායකත්වයෙන් ආපහු ඉවත් කරා 1991 වර්ල්ඩ් කප් එක නැත්නම් ලෝක කුසලානයට ඉදිරිපත් වෙනකොට එතුමා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් නෙමෙයි හිටියේ ක්‍රීඩකයෙක් වශයෙන් හිටියේ එතෙන්දී පළවෙනි වටේදීම පරාජය උරුම කරගන්න උනා ලංකා කණ්ඩායමට නැවත 1991 දී වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අර්ජුන රණතුංග මහත්මයාව ක්‍රිකට් කණ්ඩායමේ ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ කැප්ටන් වශයෙන් පත් කරා එනම් එතන ඉඳලා 1996 වෙනකොට අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් තුලදී ලෝක කුසලානය දිනාගෙන ලංකාවට විශේෂ ආශිර්වාදයක් ගෙනල්ලා දෙන්න ප්‍රසිද්ධියක් ගෙනල්ලා දෙන්න අර්ජුන රණතුංග මහත්මයා සමත් වුණා. එහෙමනම් කර ස්වභාවතුමනි ඊයේ පසුගිය අවුරුද්දේ තමයි වරායහා නායක අමාත්‍යාංශයේ අර්ජුන රණතුංග මහත්මයාට බාර ගන්න සිද්ධ වුණේ.
තව විනාඩි 5යි තියෙනවා.
Thank you. ඉදිරි එතන ගත වෙලා තියෙන එක අවුරුද්දයි. එහෙනම් තව අවුරුදු 4ක් එතුමාට මේ අමාත්‍යාංශයේ ඉදිරියට ගෙනියන්න තියෙන වැඩ කරන්න තියෙනවා. එහෙනම් මම විශ්වාස කරනවා අර අවුරුදු 4ක් ඇතුළත 5ක් ඇතුළත අපේ වැටලා තිබුණ ක්‍රිකට් කණ්ඩායම නැවත ක්‍රිකට් දිනන්න පුළුවන් විදිහට ලෝකේ දිනන්න පුළුවන් වෝල්ඩ් කප් එක දිනන්න පුළුවන් මට්ටමට ගෙනාවා වගේ මේ වරාය අධිකාරියත් අර විශේෂයෙන්ම අපිට ආදායමක් නැතිව තනි වෙලා තියෙන හම්බන්තොට වරායත් ලෝකේ කුමන හෝ ව්‍යාපාරිකයෝ අල්ලගෙන රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් විදිහට හරි මේ තැන ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියන්නට අර්ජුන රණතුංග මැතිතුමාට හැකියාව තියෙනවා කියන එක අපේ විශ්වාසයයි. එමනම් විශේෂයෙන්ම අර්ජුන රණතුංග මැතිතුමාට සුභපතන ආශිර්වාද කරනවා. මේ රටට ඉතාමත් වැදගත් තැනක් ආර්ථික මර්මස්ථානයක් වන වරාය ශක්තිමත් කරන්න ඔහුට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. එංගරු සභාපතිතුමනි මම වරාය අමාත්‍යාංශය පිළිබඳව මීට වඩා කාලය නැති නිසා මම වැඩිපුර යමක් කතා කරන්නේ නැහැ. කොහොමෙතත් ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පිළිබඳව වචන කිහිපයක් කතා කරන්න. සිසෙම නිමල් සිරිපාල ගරු අමාත්‍යතුමනි, අශෝක අබේසිංහ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, ඔබ දෙදෙනාගේ හොඳ සංකල්පණයකින් යුතුව මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙනවා. විවිධ කටයුතු මේ අමාත්‍යාංශය තුළ නැවත නැවත අලුතෙන් ආරම්භ කිරීමට ඔබ දෙපළ සමත් වෙලා තියෙනවා. පසුගිය වසරේ බලාපොරොත්තු වුණා නිමල් සිරිපාල මැතිතුමත් අපිත් එක්කාසු වෙලා පුත්තලම පාලාවිය ගුවන් තොටුපළ අපි ඩොමෙස්ටික් එහෙම නැත්නම් අභ්‍යන්තර ගුවන් තොටුපළක් විදිහට වැඩ දියුණු කරන්නට සියලු කටයුතු සූදානම් කරත් ගුවන් හමුදාවේ විරුද්ධත්වයක් ආපු නිසා ගරු අමාත්‍යතුමාට ඒ පින්ම පැනගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොමවත් අපි ඒ පිළිබඳව ඉදිරියටත් අවධානය යොමු කළ යුතුයි කියන එක විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු වෙන ප්‍රදේශයක් දියුණු කරන්න තියෙන ප්‍රදේශයක් දූපත් විශාල ප්‍රමාණයක් තියෙන එකම ප්‍රදේශයේ කල්පිටිය පුත්තලම නිසා මේ අවස්ථාව අපි ඉක්මනින් උදා කරගත යුතුයි කියන එක කරමැතුමනි මම ඔබතුමාට සිහිපත් කරනවා. ඒ වගේම පාලවිය සහ මහව දක්වා දුම්රිය මාර්ගය දැන්ටමත් යෝජිත ඔබතුමාලා දැන්ටමත් ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා කියන කාර්යය මම පෞද්ගලික දන්නවා. විශේෂයෙන්ම පාලවිය ඉඳලා මහව දක්වා මේ දුම්රිය මාර්ගය මේ ඉතා කඩිනමින් මේ වැඩ කටයුතු ආරම්භ කිරීම ඉතාමත්ම වටිනවා. මොකද අපි ත්‍රිකුණාමලයේ ඉඳලා නොරච්චෝලේ තියෙන ගල්ලංගුරු බලාගාරයට ගල්ලංගුරු ගේන්නේ ලොරි වලින් ප්‍රවාහනය වෙන නැත්නම් අනිත් පැත්තෙන් අපි ගේන්නේ නැවෙයි. දැන් වාරකම් කාලයට කල්පිටිය නොරච්චෝලේ බලාගාරයට ගල්ලංගුරු ගේන්න පුළුවන් කමක් නැහැ මූදේ තියෙන කැළඹිලිකාරී තත්ත්වයත් එක්ක. එහෙනම් මෙතන අපට පහසුම ක්‍රමය තමයි ත්‍රිකුණාමලයේ ඉඳලා දුම්රිය මගින් මේ ගල්ලංගුරු ප්‍රවාහනය කිරීමට යොදා ගැනීම. මෙතන එකම බාධාව තියෙන්නේ මහව ඉඳලා පාලවියට තියෙන ඉතා කෙටි දුරක් මේ කෙටි දුර සම්බන්ධ වෙන දුම්රිය මාර්ගයක් නොමැතිකම. එබැනම් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා මේ වැඩසටහන පුළුවන් තරම් කඩිනම් කරන ලෙස ඊට අවශ්‍ය සහයෝගය ලබා දීමට ප්‍රදේශයේ දේශපාලඥයන් වශයෙන් අපි නිරතුරුවම බලාපොරොත්තුෙන් කැපවලා ඉන්නවා කියන එක මම සිහිපත් කරනවා. මොකද මේ ඉදිකරගත්තත් අපේ ගල්ලංගුරු ප්‍රවාහනයත් ඒ වගේම ලංකාවේ ප්‍රධානතම සිමෙන්ති කම්හල තියෙන පුත්තලම හොල්සිම් සමාගම එනං ඒ සිමෙන්ති ප්‍රවාහනයත් ඒ වගේම ලංකාවේ ලුණු නිෂ්පාදනය කරන හම්බන්තොට පුත්තලමත් ගත්තාම එනං ප්‍රධානම ප්‍රදේශයක් පුත්තලම එනං ඒ රටට අවශ්‍ය සම්පත් වර්ග තුනක් ප්‍රවාහනය කිරීමට අතිශයින්ම වැදගත් වෙනවා මේ දුම්රිය මාර්ගයේ කඩිනම් කිරීම කියන එක මම සිහිපත් කරනවා ගරු ඇමතුමනි. ඒ වගේම ගරු ඇමතුමනි මම විශේෂ කාර්යයක් ඔබතුමාට සිහිපත් කරන්න කැමතියි. මේ දඩ මුදල් ගැසීම් වැඩි කිරීම පිළිබඳව විවිධ මත තියෙනවා. මුදල් අමාත්‍යාංශයට කියනවා, එහෙම නැත්නම් ප්‍රවාහන අමාත්‍යාංශයට කියනවා, එහෙම නැත්නම් රජයේ ආදායම් වැඩි
කරගන්න. රාජ්‍ය ඇමතුමා කාල අවසන්යි.
විනාඩි කම අවසන් කරන්න. ගරු ඇමතුමනි රජයේ මුදල් වැඩි කර ගැනීම සඳහා මේ කරනවා කියලා. රජයේ මුදල් වැඩි කරගන්න නෙමෙයි දවසකට මේ වසත එහෙම නැත්නම් මේ ප්‍රවාහන හේතුවෙන් ආවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙක්වත් මිය යනවා. ඒ වගේම පුද්ගලයන් 20කට 30කට වැඩි ප්‍රමාණයක අතපය කැඩලා අයින් වෙනවා. එහෙනම් මේ උදවිය ආරක්ෂා කර ගැනීම සඳහා මේ නීති පැනවීම මිස එහෙම නැතුව බදු මුදල් අය කර ගැනීම සඳහා නෙවෙයි. ඒ වගේම කරේ ඔබතුමනි මේ කාර්යය මම විශේෂයෙන් ඔබතුමාට සිහිපත් කරමින් මම අවසන් කරනවා. ත්‍රී රෝද රථ අද සංඛ්‍යාව 15 ලක්ෂයේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එහෙනම් තරුණ ශ්‍රමය 15 ලක්ෂයක් අද ත්‍රී රෝද රථවල ඉන්නවා. මම විශේෂයෙන්ම ඔබතුමාට අවධානය යොමු කරන්නේ ත්‍රී රෝද රථ මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත්‍රය ලබා දීමේදී විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරන්න ඒ සීමාව වයස අවුරුදු 40 දක්වා ඉදිරියට ගෙනියන්න. පුද්ගලික පාවිච්චියට ගන්න ත්‍රී රෝද රථයට ගන්න අවසන් කරනවා සභාපති තප්පරයක් දෙන්න. පෞද්ගලික පාවිච්චියට ගන්න පවුලේ පාවිච්චියට ප්‍රවාහනයේ පාවිච්චි කරන ත්‍රී රෝද රථයට මේ පැරණි නීතියේ ලෙසම එසේම ක්‍රියාත්මක කරද්දී මේ මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා ටැක්සිස් රථ සඳහා වයස අවුරුදු 40 සීමාවට ගේන්න. එතකොට තරුණ ජවයේ අපට රටේ ශ්‍රම බලකායට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම සිදුවෙන අනතුරු ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අර ශබ්ද විකාශන යන්ත්‍ර හයි කරගෙන කරන ශබ්ද දූෂණය වළක්වා ගැනීමටත් එක උපක්‍රමයක් බවට පත් කරගන්න පුළුවන්. එhmenam මම සභාපතිතුමනි මම විශ්ුතිවන්ත වෙනවා ගරු ඇමතුමන්ලා දෙපළගේ අවධානයට මේ කරුණු ටික මම ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මේ වසරේ කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
Honorable Samal Rajapaksa you have 20 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි වරාය ගුවන් සේවා පිළිබඳ වෛශේෂ කාර්ක සභා අවස්ථාවේදී අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.
Order please. Honorable Sirani Vijay Vikram to the chair.
කතා කරන්න ගරු මන්ත්‍රීතුමා.
මුලස්සනේ උපවන මන්ත්‍රීතුමියනි. ඉතින් අද විශේෂයෙන්ම විපක්ෂයේ කාර්යභාරය මම පක්ෂනේ. විපක්ෂයේ කාර්යභාරය වේග පන්දු වෙවන්න, දඟ පන්දු දාන්න. ඉතින් අපේ වරාය ඇමතුමා අපේ මිත්‍ර එතුමාට නම් හොඳට බැට් කරන්න පුළුවන්, පහර දෙන්න පුළුවන්. ඔබතුමාට හැකදම විකට් කීප් කරන්න පමණයි. ඒ නිසා මේ අපේ අර්ජුන රණතුංග ඇමතිතුමා මේකට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා මම විශේෂයෙන්ම අපේ ඔබතුමාගේ පියාණන් රජී රණතුංග මැතිතුමා, ඔය වරාය අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය දරුවා, ඒ වගේම එතුමා මතක් වෙනවා, එතුමා මට මතකයි 1985 මුල්කරිගල අතුරුමැතිරණ වෙලාවේ මාස 3ක විතර කාලයක් ඒ වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් කැප වෙලා ඡන්දපොලට ගියා සන්දේ දවසේ. එදා එතුමාට ගහලා පහර දීලා තමයි ඡන්දපොල වලින් එළවලා එදා ඡන්ද දාගත්තේ. ඒක ඉතිහාසය. ඉතින් අද මේ සදාකාලික මිතුරොත් හතුරොත් ඉතින් ඔබතුමා මේ පැත්තේ ඉන්නවා, අනිත් සහෝදරයා මේ පැත්තේ ඉන්නවා. ඉතින් අපි කොයි වුණත් ඔබතුමාට ආශිර්වාද කරන හැමතිස්සෙම මේ අමාත්‍යාංශය ගෙනියන්න. නිමල් ඇමතුමා ගේ අමාත්‍යාංශය ගැනත් අපි කිටියෙන් වචන ස්වල්පයක් කතා කරන්න. හැබැයි වරාය ගැන තමයි වැඩි කතා. දැන් මේ වරායේ 2006 අවුරුද්දේ රොනි නිමල් මහත්තයා ඇමති වෙලා හිටියා. ඉතින් ඒ අවුරුද්දේ මම වරාය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතුමා. ඒ කාලෙත් කරන්න හදපු දේවල්, කතා කරපු දේවල් කරන්න එතුමාලටත් බැරි වුණා. දෙදස් හතේ ඉඳන් දෙදස් දහය දක්වා වරාය ගුවන් සේවා ඇමතිවරයා හැටියට කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. මම භාරගන්න වෙලාවේ එදා රටේ තත්ත්වය වෙනස්. යුද්ධය ත්‍රස්තවාදය වරායත් ගුවන් තොටුපළත් තමයි මර්මස්ථා. කුටින්ගේ ඉලක්ක වෙලා තිබෙන ප්‍රහාර. ඒව ආරක්ෂා කර ගැනීම තමයි එදා ප්‍රධාන කාර්යය භාරය වුණේ. අපි දන්නවා ගුවන් තොටුපළට ගහපු වෙලාවේ කෝටි 6000ක් විතර පාඩු වුණා. වරාය බොහොම අමාරුවෙන් ආරක්ෂා කරගත්තේ. ඒ ආරක්ෂා කරගන්න වරායේ උතුරු පිවිසුම සම්පූර්ණ වහලා තිබුණා ආරක්ෂක හේතුන් නිසා. එතකොට තවත් ඒ ත්‍රස්තේ වාදයෙන් වළක ගන්න. ඒ වගේම අවදානම් කලාපයක් වශයෙන් නම් කරලා තිබුණා. මේ නිසා නැව්වේ ජාන්තවරුන්ට විශාල රක්ෂණ භාරයක් ගෙවන්න සිද්ධ වුණා. මේ කාලේ වරායේ ආදායම විශාල වශයෙන් අඩු වුණා. ඉතින් අර 2014 විගණකාධිපතිවරයාගේ වාර්තා බලන්න. ඒකේ අර මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීවත් කිව්වා අඩු වෙලා තියෙනවා. නමුත් ආපහු 2010 ඉඳන් ක්‍රමානුකූලව ආදායම වැඩි වෙලා තියෙනවා. මේ එන කන්ටේනර්ස් ප්‍රමාණය හැන්ඩල් කරන. ඒ වගේම මේ ත්‍රස්තවාදය ගැන කතා කරනකොට දැන් ඒක හුඟක් කට්ටිය කතා කරන්නේ. බලන්න රටට වෙච්ච අලාභය පාඩු ඒ කාලේ ණයගත් ප්‍රමාණය දැන් බිලියන 200කට වැඩි. බිලියන 200කට වැඩි. ඉතින් අපි අද කතා කරන්නේ මේ බිලියන් 1ක් 2ක් ණයගත් ඒවා ගැන පිළිබඳව. දැන් ඒක 2009න් පස්සේ ඒ සම්පූර්ණ ත්‍රස්තවාදය නතර වෙලා තියෙනවා. මේ මුදල් ඉතිරි වෙලා තියෙනවා අපේ අනිත් සම්වර්ධනේ. එදා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරාම ඒ 30%කටත් වැඩිය වියදම් කරන්නේ අවියායුධ සඳහා යුද්ධය වෙනුවෙන්. අදේ තත්ත්වයක් නැහැ. ඒත් හොඳ වාතාවරණයක් තියෙනවා. කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ වගේම දෙදාස් දහය මගේ කාලය තුළ 2005 ජනාධිපතිවරයාගේදී ජනතාවට රටට බලාපොරොත්තු ගොඩාක් දුන්නා. ඒවා ඉටු කිරීම ඒ අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ වාකියමක් කරනවා. ඒක අපි හැකි පමණ ප්‍රමාණයකින් ඉටු කළා තියෙනවා. ඒ අර මුලින්ම මම එහිඳ ගන්නවා ඔලුවිල් වරාය ගැන කතා කරා. මේ ඔලුවිල් වරාය 1999 එතන අශ්රෆ් දිවංගත අශ්රෆ් රමතුමා කාලේ එතුමා තමයි ඒ කාලේ තමයි ශක්තිතා අධ්‍යයනයක් සිදු කරලා තියෙන්නේ. ඒ වගේම ඒ අධ්‍යයනයෙන් පස්සේ 2004 වර්ෂයේදී ඔලිවිල් වරා ඉදිකිරීම සඳහා ටෙන්ඩර්පත් කඳවලා තිබුණා. ටෙන්ඩර්පත් කඳවලා මේවා දීලා නමුත් ඒකත් ඩෙන්මාර්ක් රජයෙන් ගත්ත මික්ස් ක්‍රෙඩිට් ණයක්. මේවා කරන්න බැරි බාධාවල් කිහිපයක් තිබුණා. ප්‍රදේශයේ ඇතිවෙච්ච යම් ධීවරයන් සමග ඇතිවෙච්ච ප්‍රශ්න, ඉදම්මත්පත් කරගැනීමේ ප්‍රශ්න, ගල් කොරියක ප්‍රශ්නයක් තිබුණා. මේව නිසා ප්‍රමාදයක් වෙලා තිබුණා. නමුත් එතුමා ඔලුවිල් වරාය, ධීවර වරායකින් හා වෙළඳ වරායකින් සමන්විත වෙන්න තමයි කටයුතු කරන්න තිබුණේ. එතුමාගේ කාලයේම එතුමා කල්මුනේ ලයිට් හවුස් එකක් හදලා තියෙනවා. මහා පොළ පුහුණු විශාල පුහුණු මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. ඒ කාලේ නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවට සමහර වෙලාවට ඊට කලින් වඩා අඩු සැලකිල්ලක් තිබිච්ච නිසා එතුමා විශේෂයෙන්ම නැගෙනහිර පළාත ගැන කල්පනා කරලා බලන්න ඇති. ඉතින් ඒ කාලේ අපි දැක්ක වරායේ ඇතර 4000ක් විතර කල් මේ නැගෙනහිර ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ආරක්ෂාවල් ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් යා එතුමා ඒක හොඳ සත්භාවයෙන් මේ වැඩේ කරන්න ඇති. ඉතින් එතුමාට කරන්න බැරි වෙච්ච දේ මගේ කාලේදී මට පුළුවන්කම ලැබුණේ ප්‍රශ්න විසඳගෙන වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම එය විශේෂයෙන්ම ඔලුවිල් වරාය තුළ ධීවර වරාය ආශ්‍රිත කර්මාන්ත පිහිටුවා නැවුම් මත්ස්‍යයන් ඉතා ඉක්මනින් මත්තල ගුවන්තොටුපළ හරහා විදේශ රටවලට අපනයන කිරීමටත් එමගින් විශාල විදේශ විනිමයක් අත්පත් කර ගැනීමටත් ධීවර කර්මාන්ත නැංවීමෙන් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට එක ආරමුණක් වුණා. ඒක තමයි ඒකේ තත්ත්වය. ඊළඟට හම්බන්තොට වරාය. දැන් මේකනේ හැම එක්කෙනාම කතා කරන්නේ. හැම එක්කෙනාම දෝෂාරෝපණය කරන්නේ. ඉතින් මම මේකත් අපි 2005 මැතිවරණ පොරොන්දු වල තිබුණා. ඔබතුමා 2005 මේ පැත්තේ හිටියේ. ඔකේ වැට්. ඉතින් එදා ඒ පක්ෂ ගානක් පක්ෂ 30ක් විතර එකතු වෙලා තමයි මේ මැතිවරණ ප්‍රකාශනය හැදුවේ. කාගෙත් එකගතාවේ මට මතකයි 1999 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ තරං කරා නන්දර ගුණතිලක මහතා. එතුමා රූපවාහිනියේ කරපු සංවාදයකදී නැත්නම් එතුමාගේ කතාවේදී එතුමා පැහැදිලිව කිව්වා එතුමාට රට බාර දුන්නොත් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න රැකී ආරක්ෂා ඇති කරන්න හම්බන්තොට මොනරාගල අම්පාර දිස්ත්‍රික්ක විශාල වශයෙන් ශීඝ්‍රයෙන් දියුණු කරන්න හම්බන්තොට වරාය හදනවා. එතුමා කිව්වා ප්‍රකාශ කරා. මම දන්නේ අද තියෙන මොන ප්‍රතිපත්තිද කියලා. නමුත් එදා එහෙම කිව්වා. ඉතින් අපිත් ඒක විශ්වාස කරලා අපි ටිකක් ඒව ගැන අධ්‍යයනය කරා. කොහොමද මේක හදන්නේ? හදනකින් වාසියක් තියෙද? එහෙම නැතුව නිකම්ම හැදුවෙත් නැහැ. නිසා එදා 97 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පත් වුණාට පස්සේ එතුමියගේ ප්‍රතිපත්ති අනුව වැඩ පිළිවෙල අනුව ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල ඇඹිලිපිටිය වගේ ප්‍රදේශවල විශාල ව්‍යාපෘති ඇති කරන්න. ඒ නිමල්ලමතුමාට එහෙම මතක ඇති. රට මතකයි. දක්ෂිණ සංවර්ධන අධිකාරිය කියලා අලුත් අධිකාරියක් හැදුවා. මේ අධිකාරිය විවිධ ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනය කරා. සභාපති හිටියේ නවීන් ගුණරත් මහත්මයා. ඒ වගේම මාස්ටර් ඩයිවර්ස් එකේ ආර්යශීලී වික්‍රමනායක වල මේ වගේ නැව් මේ මේ ශේෂ්ත්‍රයේ වැඩ කරපු හුඟක් දෙනෙක්. ඔබතුමාත් කිව්වත් දන්නේ මේ හම්බන්තොට වරායක් හදන්න ඕන කියන යෝජනාව ඇවිල්ලා ඒ අය හොඳට සක්‍යතා අධ්‍යයනයන් කරලා ඒ විමර්ශනයන් කරලා ඔය දැන් ඉදි කරලා තියෙන දෙන හම්බන්තොට වරාය හදන්න නිර්දේශ වුණා. ඔබට ගුවන්තොටපළත් ඔය කියන ආසන්නේ හදන්න එයාලා මහා පොත් මිටි ගණන් තියෙනවා. පින්තූරක් තියෙනවා. රාශි යන්ත්‍රා බස්සනෝ පේනවා, නැව් වෙනෝ පේනවා. මේ ඔක්කොම මහා විශාල කැම්පේන් එකක් ගෙනිච්චා. ඊළඟට 2001 රවුෆ් හකීම් ඇමැත්තුමා වරාය භාර ඇමැත්තුමා වුණා. එතකොට අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටියේ ආනන්ද කුලරත්න මන්තුමා. අපේ තව හිටියා JVP එකේ විජිත රණවීර මන්තුතුමා. මේ සියලු දෙනාටම අවශ්‍යකම තිබුණා. මේ වරාය හදවන්න. 2002 UNP ආණ්ඩුව ආම එක පාරටම ඔය හම්බන්තොට වරාය හදපු තැන ඒ ස්ථානයේ කලපුව කුරුලෝබ භූමියක් කරා. එතකොට ආනන්ද කුරුරත් මහත්මයා මමයි ගිහිල්ලා වර්තමාන අගමැතිතුමාට කතා කරා. ඒ එදා රෑ 12ට ගැසට් කරා. උදේ පාන්දර පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරා. අගමැතිතුමා ඉතාමත්ම සාවධානවම එකට ඇහුම්කන් දීලා එවලම නියෝග කරා අර ගැසට් එක අරවලන් කරා. හැබැයි ඒක අවලංගුන කරනන් අදත් ඔය ගැන කතා කරන්න බෑ. එතන හැදෙන්නේ නැහැ වරාය. මේක විශේෂිත වරායක් නේ ගොඩ බිම ඇතුළේ. ඉතින් අපි එතකොටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වරාය හදලා තියුණා හැදුවා. හැබැයි අද එතුමන්ට විකුණ ගන්නත් හැක් වෙලා තියෙන්නේ මේක හදපු නිසා. අපි මේක සාධාරණ විකුණුවට කමක් නැහැ. සාධාරණ. අපි ඒකත් බලමු පොඩ්ඩක්. එතකොට මේ ව්‍යාපෘතිය අධිකර දෙකකින් ඉදීම කිරීමට යෝජනා කරනවා. ඊට පස්සේ දෙවන අධිකරයේ අරමුණ වූයේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස හම්බන්තොට වරාය කොළඹ වරායට ශක්තිමත් අතිරේක වරායක් වශයෙන් ගොඩනැගීම හා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ බහාලුම් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම. ඒ වගේම මේ වරායේ පළමු අධිකරණ සාර්ථක ලෙස නිම කරා මේ වරායේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මෙය ගොඩබිම ඉදිකරන ලද වරායක් බැවින් හම්බන්තොට වරාය ප්‍රධාන ඊසාන දිග ජාත්‍යන්තර ගමන් මාර්ගයට ඉතා ආසන්න පිහිටි සුවිශේෂ ගැඹුරු ජල ප්‍රදේශයකින් පිහිටි නවීන ආරක්ෂක වරායක් ස්ථාපිත කිරීම සඳහා යෝග්‍ය ස්වභාවික අංග සංක්ෂණයන්ගෙන් සමන්විතව මීට අමතරව මත්තල ගුවන් යානා අංගණයක් මීට සමගාමීව
ස්ථාපනය කිරීමෙන් හම්බන්තොට මුහුදු හා ගුවන් කේන්ද්‍රස්ථානයක් CAH ලෙස දියුණු කිරීමට සැලසුම් කර තිබුණා. හම්බන්තොට වරායේ පිහිටීමේ ඇතිවාසි දායක තත්ත්වය රටේ ආර්ථික සංවර්ධනයේ ඊලා උපයෝගී කරගනිමින් වරාය හා ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපෘති දියුණු කිරීම මෙම ව්‍යාපාරයේ තවත් අරමුණක් වුණා. එතකොට හම්බන්තොට තෙල් සැපීම පහසුකම්, හම්බන්තොට වරායේ තෙල් ලංගනය සැකසීම, මේවට ඉතින් හැම එකටම නෑ අරන් තියෙනවා. ඊට පස්සේ බලන්න නැව් තෙල් සැපීම අධික ප්‍රාග්ධනයක් පදනම් කරගත් ව්‍යාපාරයක් වන අතර වැඩි පරිමාවක් විකිණීම තුළින් පමණක් ලාභ ඉපයීම කළ හැකි. ආසියානු රටවල ශීඝ්‍ර ආර්ථික වර්ධනය හමුවේ හම්බන්තොට වරායේ කේන්ද්‍රීය පිහිටීම හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ දකුණු තීරු හරහා දෛනිකව ගමන් කරන 200කට අධික නෞකාවන් නැව් තෙල් සැපීම මගින් විශාල ආර්ථික වාසියක් ලාගා ගත හැකි. ඒ වගේ මේ විතරක් නෙමෙයි, තවත් ඒ කාලේ තිබුණා, තමොත් තාමත් තියෙනවා, සාකච්ඡා වෙනවා, සලසුම් සකස් කළ තියෙනවා. තායිලන්තය හරහා ක්ලාක් කැනල් එක, සුවස් කැනල්, ඒ වගේ කැනල් එක කැපීමේ මේක සේදමාවතත් එක්ක වෙනවා. එතකොට චීනය, තායිවානය, ජපානය, වියට්නාමය මේ නිෂ්පාදනයන් නැගෙනහිරට ගෙනියනවා නම් යන්න වෙන්නේ මේ මාර්ගේ. ක්‍රා කැනල් එක කැපුවාම එතන ඉඳන් නාවික සතුබුම් 1250යි හම්බන්තොට වරාය තියෙන්නේ. එතකොට යුරෝපයට යනකොට නාවික සතුබුම් 1250ක් විතර කිට්ටුවක් ඇති වෙනවා. බලන්න ආර්ථික වාස් මේම වෙයි අනාගතයේ. ඉතින් අපි සැලසුම් කරන්න ඕන මෙන්න මේ අනාගතය හා බලලා මේ කටයුතු කරන්න. එහෙම නැතුව විවේචනය කරාටම මදිහා විවේචනය කරන්න ඕන වැරදි දේවල් පෙන්වල දෙන්නත් ඕන. අනිත් අයගේ යුතුකම වැරදි හදාගන්න. ඒ වගේම මම ඊට වඩා ඉතින් හම්බන්තොට වරාය ගැන කියන්නේ තව පොඩ්ඩක් කියන්න තියෙනවා. හම්බන්තොට වරායේ හම්බන්තොට වරාය දැන් ඉන්දියාවේ වල්ලපඩම් වරාය හදලා අවුරුදු දෙකක් ගියා එක නැවක් ගියේ. දැන් හම්බන්තොට එහෙම නෙවෙයිනේ, හම්බන්තොට අවුරුදු තුන වෙනකොට මාසිකට නම් 70ක් විතර ආවා. හරිනේ හැමතු තාක් විතරා. තෙල් ගහන්න නැව්වා, තෙල් ගහන්නත් නැව්වා. මම හිතන්නේ තෙල් ගහන්න ආවට 68ක්. ඔරෑ තෙල් ගහන්නත් නැව්වා, ගාන හරියට ප්‍රදන්න. හැබැයි ජනවාරි අට වෙනි දැන් පස්සේ ගත්ත තීන්දුව නම් පෙබරවාරි වෙනකොට ඇවිල්ලා තියෙන නැව් දෙකයි. මේ වෙන වෙන අඩුපාඩුම් තියෙන්නේ නැති මම. ඊට පස්සේ අර 2015 වාර්තා බැලුවොත් 2015 වාර්තාවේ තියෙනවා ආපු නැව් ගන්නත් හම්බන්තොට. ඇවිල්ලා තියෙනවා 2016 335ක්, 2015 ඇවිල්ලා තියෙන්නේ 295යි ship arrivals. ඉතින් මේ මම පොඩ්ඩක් ඊළඟට බලන්න 2004 බංකරින් ආරම්භ කරාට පස්සේ ආදායම ගණන් බැලුවාද, ආදායම දන්නවද කොච්චරද කියලා. අනිත් එක මේ වරාය නිදහස් වරායක් බවට පත් කරලා තිබුණා. 2011 වෙනකොට ආයෝජකයන් කැඳවලා තිබුණා. මේ මම දන්න තොරතුරු, මම 2010 විතර වෙනකම් විතර හිටින් පස්සේ ඒක වෙන වැඩිය. 2014දීන් 11ක් තෝරාගෙන තිබුණා. ඉන් පස් දෙනෙක් සමග ගිවිසුම් ගත වෙලා තිබුණවා මම දන්නවා. මොකද මේක ආරම්භ කරන්න මුල් ගල් තියන්නත් ලේස්ති වෙලා හිටිය ඔය කාලේ. දැන් මම එමත්තුමාට ටිකක් ඉල්ලීමක් කරනවා. මේ අස්සම් කරපු එදා අස්සම් කරපු ගිවිසුම් ටික පොඩ බලන්න, ඉල්ලලා අරගෙන බලන්න මොනවද ඒවා කරන්න පුළුවන්ද, ඒවා නැත්තම් කරොත් හොඳද වාසිද. ඒ කර්මාන්ත දැන් කර්මාන්ත ඇති කරන්නේ මේ විකුණන්න හදන්නේ. හම්බන්තොටින් අක්කර 15,000ක් විකුණන්න හදන්නේ. ඒක සත්භාවයෙන් වෙන්න පුළුවන්. කර්මාන්සාල ඇති කරලා අර දැන් දස ලක්ෂයක් රැකියා සපයන් කර්මාන්ත ඕනනේ. එතකොට මේ ගොවිවීම වලට මොනවද වෙන්නේ කියලාත් සොයන්න වෙනවා. අපේ මිනිස්සු පුරුදු ඉතින් උදැල්ල කැත්ත ඒ වටනේ. මේ මිනිස්සුන්ගේ ඉඩන්ටි ගන්න කොටත් ටිකක් අනුකම්පා සාගත මේ බලලා සුදුසු බිම් තියෙනවා. හැබැයි සුදුසු බිම් වල කොහෙද? දැන් මේ පෙරේද අක්කර 100ක්. දැන් මේ අගමැතිතුමාම කියනවා සංචාරක ශාස්ත්‍රය දියුණු කරන්න ඕන කියලා විශේෂයෙන්ම දකුණු කළා. දැන් හම්බත්. තිස්සමාරායෙන් පමණක් තියෙන හෝටල් 300ක් විතර. මේ එන අයට යාළු විතරද බලන්න තියෙන්නේ? මේ අයට තව එන්ටර්ටේන්මන්ට් ඕනනේ. එතකොට මේ දවස් දෙකක් මේ ප්‍රදේශයේ ගත කරලා වියදම් කරන්නේ. ඒ වියදම ගමේ ඉන්න කෘෂිකර්මෙන් ජීවත් වෙන අනිත් අයට මේ ආදායම් යනවා. කතරගම නැත්තම් හයිවේ මේ දැන් ওই අධිවේග මාර්ග හදලා කතරගම එනවා යනවා. නවතින්නේ නැහැ. බලන්න දෙයක් නැහැ. ඉතින් ඒකට අර දැන් ඊයේ කිව්වා මේ නිවාස රැමතුමා රේස් කෝස් එක අක්කර 30 අක්කර 100ක් නිවාස හදන්න බෙදලා දෙනවා. දැන් මේ අගමැතිතුමා දකින සිහිනය සැබෑ වෙන්න කොහොම? මේ ප්‍රදේශවල ඉන්න ඇමතිවරුන්ට ඒක තේරුම් නැත්තම්. ඉතින් මේවා ගැන හිතන්න වෙනවා. වන වගාවල් පේන්න බෑ වන වගාවල් ඩෝසර් කරනවා. මිනිසුන්ගේ සමාජ ප්‍රශ්න සමාජ අවස්ථාවන් තියෙනවා. ඒවත් ඉෂ්ට කරන්න ඕන. නමුත් මේවට සුදුසු බිම් තියෙනවා. ඉතින් මේක කොහොමද කරන්නේ? මම ඔබතුමාන්ට විශේෂයෙන්ම කියනවා. සංචාරක
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 1ක කාලයක් තියෙන්නේ. තව විනාඩි 1ක කාලයක් තියෙන්නේ ඔබතුමාට.
කාල තියෙන්න ඕන නම් මේවත් තියෙන්න ඕන. මේවා විනාශ කරන්න දෙන්නත් එපා. මේවත් ගැනත් බලන්න. මේ ගිවිසුම් ගැන බලන්න. ඒ වගේම මේ විකුණන සම්පත් මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේවට වාණිජ තක්සේරුවක් ගන්න.
මම දන්නේ කවුදේ.
Yes. කමන්න
කීර්තියක් විකුණන්නේ නැහැ කරු මත.
නෑ විකුණුවත් කමන්න ඒක ඔබේ ප්‍රතිපත්තියනේ. හොඳයි බොහොම ස්තුතියි. ඩාර SAGT ඔය CICT කරපු වගේ කරාට නම් මං හිතන්නේ මේ ප්‍රශ්නයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. වාණිජ තක්සේරුවක් ගෙන දෙනවද කියලා බලන්න. වාණිජ තක්සේරුවක්. මොකද ඉදම් මෙතන ඉබේම ඇතිවෙච්ච දූපතක් තියෙනවා. මේ දූපත මට මතකයි ආයෝජකය කිල්ලුවා මිලියන් 600කට ඒ කාලේ. ඉතින් අපි මිනිස්සුත් දන්නේ නැති ධර්ම මේ හිතේ තින්නනේ. මේ වරායට නිශ්චිත වශයෙන් ලැබෙන වාර්ෂික රොයල්ටි. එතකොට ඉදෙමට ලැබෙන බිම් කුලිය. මේවත් බලන්න ඕනේ. එකපාරට මේක දීලා දැම්මත් එහෙම මම දන්න ඔබතුමා එහෙම කරන්නේ නැහැ. මේ අවුට්‍රයිට් විකිණීමෙන් කරන්නේ නැති කියන විශ්වාසයක් අභිවා තියෙනවා. ඒ වගේම වරායම කන්ටේනර් ටර්මිනල් එකක් තිබුණා. ඒක චීන සමාගමක් සමග හවුල් ව්‍යාපාරයකට ගිවිසුම් ගත වෙලා තිබුණා. මට මන් දන්නේ 35% අපිටයි 65% ඒ සමාගමටයි. ඒක මන් දන්නේ මොනවා වෙලාද කියලා ටිකක් බලලා ගන්න නැහැ. ඒකට මේ ඔහොම විකුණන්න ඕනත් නැහැ. එතකොට SAGT එක සහ CICT එක බලන්නකෝ දැන් එනවනේ වරාය අධිකාරියට බිලියන් 7ක විතර ආදායම. ඔය CICT එකේ මම හිතන්නේ ගිය අවුරුද්දේ බිලියන් 4ක් විතර ලැබිලා තිබුණා ආදායම. මේ හම්බන්තොට තවත් නැව් එකපාරට 12ක් දැනට තියෙන විදිහට 12ක් විතර මෙහෙවන්නේ. මේ අවසානයේ 34ක් එක විතර මෙහෙවන්න හැක් වෙන තත්ත්වයට හදාන්නයි බලාපොරොත්තු වුනේ. ඒකේ තියෙනවා බහලු පර්යාන්ත නැව් 4ක් කරවන්න පුළුවන්. සම්ප්‍රදායක බඩු මෙහෙයුම් පර්යාන්තයේ නැව් 3ක් එකවට. වාහන මෙහෙවන පර්යාන්තයේ නැව් 3යි. නැව් සඳහා ඉන්ධන සැපීමේ පර්යාන්තයේ නැව් 2යි. ඉතින් මේවයි මාදායම සොයන්න පුළුවන්. ඔය නැහැ සුළු ගාණක් නේ. මේ අර යුද්ධයට ගියපු වියදම් කරපු බිලියන් 200 බලනකොට 1.35 කියන්නේ මොන සුළු ප්‍රමාණයක්. මේවා ගැන ඔබගේ අවධානය යොමු කරනවා. ඩාර ගිවිසුම් අර කර්මාන්ත ඇති කරන්න ගිවිසගත් ගිවිසුම් ඒ අනුව විතරක් ඒකේ වටිනාකම ඩොලර් බිලියන 1100යි විකුණන්න හදන මුදල ගන්න. ඉතින් මං හිතන්නේ සත්භාවයෙන් කටයුතු කරන්න සම්පත් රටට අපේ සම්පත් ආරක්ෂා කරන්න අනාගත පරම්පරාවට මේ වහිමි වෙන්න දෙන්න එපා. අපි මේ රටේ භාරකාරියෝ පමණයි කියන ඉල්ලීමක් ඉවරද කාලේ?
තවද?
එහෙනම් බොහොම කණගාටුයි. එහෙනම් අමිතුමා ඔබට නැවත සොයලා බලන්න මේවා විකුණන්නම ඕනද කියලා. අපිට විශ්වාසය ඔබතුමා එහෙම කරන්නේ නැත්තේ කියලා ඔබතුමාට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. මේ මිත්‍රයෙකුගේ පුතෙක්, අපේ හිත මිත්‍රයෙක්, බෞද්ධකලගේ මිත්‍රයෙක් මේ කටයුතු ඒ පැත්තේ අදහස් ප්‍රතිපත්ති මොනවා වුණත් ඔබ
ඔබ මුලින් දරපු ප්‍රතිපත්ති මත පිහිටා වැඩ කරන්නේ කියන එකත් මම ඉල්ලා සිටින්නේ. අපේ ඇමතුමාටත් සුපතමෙන් නවත්.